අදමයි එහෙමනම් අද දිනත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා මෙම ධම් සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා නම කියන්න අවසරයි තනමන් විල ඥාන විමල ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගෞරවනීය කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේ, ගෞරවනීය මාතලේ අමතදස්සී ස්වාමීන් වහන්සේ සහ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. ඉතින් අපි ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලාගේ දිපා නැමද ආරාධනා කර සිටිනවා අද අපට මේ දහම් කරුණු විස්තර කර දෙන ලෙස. ඒ වගේම රවි මහත්මයාත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. රවි මහත්මයාට ආරාධනා කර සිටිනවා මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. රවි මහත්මයා තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි සියලුම දෙනාට. අදත් ඒ තම තමන්ට මතුවෙන ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාට සියලුම දෙනා වෙනුවෙන් ඒ සහභාගී වෙන ඒ ස්වාමීන් වහන්සේලා දෙපා නමස්කාර පූර්වකව පිළිගන්නවා. හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. පෙරවන් සරණයි.
වැඩසිටින ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ડોક્ટર රවි. මම මේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයම මට තව ටිකක් මේ නිරවුල් කරගන්න අහන්නේ. මේ එතෙන්දි මම විස්තර කරා අර කායික වේදනාවක් ඇති වුණු වෙලාවක මම ඒක විමසපු විදිය. එතකොට මේ එතන හුඟක් නිගමන වලට ගියා කියලා මට තේරුණා ස්වාමීන් වහන්සේත් ඒක අනුමත කරා. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මේ විචක්ෂණයක් හැටියට සිදු කරගන්නේ කොහොමද කියලා තේරුම් සරණයි.
තේරුම් සරණයි සියලු දෙනාටම වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මූලික වශයෙන්ම අපි අපේ දහම් කාරණා කියලා දෙන අපේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේට ගෞරවය හා හදවතේ මූලිකත්වයේ ලබා දෙමින් මේ කටයුතු ආරම්භ කිරීම සඳහා තමයි අදහස් කරන්නේ. විශේෂයෙන්ම අද දවසේදී ඒ අමහ ප්‍රශ්නයත් එක්ක ඒ ප්‍රශ්නය අහන අවස්ථාවේදී මට පෞද්ගලිකව සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ නිසා මේ අපේ අමෘදස්සන් මහන්සියට බොහොම කරුණාවෙන් මතක් කර සිටිනවා. ඒ කාරණයත් එක්ක අදහසක් ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මාව ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි. හැමෝටම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට නමස්කාර වේවා. වැඩේ ඉන්න ගෞරවනීය සන්නස්ලා දෙන අවසරයි. මේ ඇත්තටම ඒ අහපු ප්‍රශ්නය දැන් කායික වේදනාවක් යෙදීමක් වෙන විදිහ කොහොමද හිතන්නේ කියන එකනේ. එතකොට දැන් අපිට කාලයක් තිස්සේ අපි හිතමුකෝ අපිට ඇති වෙන යෙදීම් අපි ගොඩාක් හිතන කෙනෙක් නම් එයාට වේදනා කායික වේදනාවක් අධික රාගයක් අධික ද්වේෂයක් වෙනකොට ද්වේෂයත් එක්ක හෝ රාගයත් එක්ක හෝ කායික වේදනාවක් එක්ක ඉඳීමකට එහෙම නැතුව ඒක අර විමසන කෙනෙක් බවට පත් වෙන්න බොහොම කියන්නේ පහසුවක් තියෙනවා. නැත්තම් අපි හිතමුකෝ දැන් අපිට මේ අපිට ඕනේ අර මේක හිතලා අපිට මේකෙන් පිළිතුරක් ඕනේ. එහෙම නැත්නම් කායික වේදනාවක් වගේ එකක් ආපුවාම කොහොමත් අපිට අනාගත නිත්‍යයක් තියෙනවා මේක හොද වෙන්න විදිහට. එහෙම නැත්නම් මේ වේදනාවින්ම වීම පිණිස මේක يعني අපිට මේ වේදනාව තියෙනනේ වේදනාවෙන් පලා යෑම පිණිස තමයි අපි හිතන්නේ. ඒතකොට විමසනවා කියන එකේ අර්ථය වේදනාව කියන එකෙන් අයින් වෙලා වේදනාවෙන් මිදහස් වීම කියන්නේ. අන්න එහෙම එකක් නෙවෙයි විමසනවා කියන එක. එයා කියන්නේ යෙදෙන කරුණ විමසන්න ගන්නවා කියන එක ඇත්ත මොකද්ද කියලා හොයන්නේ. වේදනාව කායික වේදනාවක් වෙන්න පුළුවන්, ඒ ඔස්සේ රාගය, දේශය, ඒ වගේ, ඒ කියන්නේ ඒ වගේ භාවයන් එනකොට ඒක ඇත්ත මොකද්ද කියලායි හොයන්නේ. ඒ එහෙම නැතුව කායික වේදනාව කෙනකොට අපිට තිබුණොත් එහෙම කායික වේදනාව කියන කාරණාව අපිට ප්‍රශ්නයක් නේ. එහෙම නැත්නම් අපිට දුක් වින්දනයක් නේ. ඒතකොට දුක් වින්දනයක් මොකක් හරි දුක් වින්දනයක් ආපුව මොන පටිඝානසයත් එක්ක ඔන්න අර පැත්තට යන්න ඉඩ තියෙනවා. ඒතකොට ඒ වගේ කාරණාවක් කියනකොට අපි ගොඩක් වෙලාවට අපේ හිතට නිතරම එන එක තමයි අපි සැප කැමති අයනේ. අපි ඒකෙන් පලා යන්න. අපි ඒක පිළිතරන්න කැමති නෑ. ඒක මොකද්ද ඇත්ත කියලා හොයනවා කියන කාරණාවයි මුලින්ම එන්න ඕනේ කාරණාව. ඇත්ත මොකද්ද කියලා හොයන කුට්ටිය දෙන්නේ නැතුව මොන යෙදීමක් බලන්න ගියත් අපිට තියෙනවා මොනවා හරි ලබා ගැනීම අපේක්ෂාව. ඒක නිසා මට හිතෙනවා මටත් මේ ප්‍රශ්නේ කිරීම කරන වෙලාවේ මට හරියටම සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් මේ මොන විදිහකට වුණා අපිට වේදනාවක් එනකොට එහෙනම් ඒ වේදනාව මොකද්ද කියලා ඉස්සෙල්ලා අපි ඒක විමසන්න යා යුත්තේ වේදනාවේ, කියන්නේ මේකට ගන්න බෙහෙත මොකද්ද කියන එක නෙවෙයි. මේ මොක එහෙම විමසන්න නම් එයාට අඩුම දැන් මේ වේදනාවත් එක්ක අපි හිතමුකු පටු හිතක් ඇති වෙන්න ඕන. පටිගාමස, ඒ කියන්නේ ගැටීමක් එක්ක පටු හිත. අයියර අපිට ජීවිතේ පුළුල් විදිහට දකින්න පුළුවන් දැක්මක් අපිට හැදිලා නැත්තම් අඩුම ඒ ගොඩාක් අපිට යෙදෙන ඊටින් විමසලා නැත්තම් අපේ දැක්මක භාවිතයක් නැත්තම් අඩුම ලෝකේ විදිහට හරි මම මේ කියන්නේ එකපාරට අපිට පුළුවන් කියලා එකක් නැහැ. හැබැයි අපි එහෙම බෑ කියලා අතහැරියොත් එහෙම ඒක කවදාවත් කරන්න පුළුවන් එක්කුත් නෙමෙයි. ඒක නිසා හොඳම දේ තමයි ඒක මොකක්ද කියලා අර්ථයට එන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ අර්ථයට කියලා කියන්නේ ඉන්න තැන ඉඳලා මොකක්ද කියලා, මේක මොකක්ද, කොහොමද දුක් වේටි, මේකනේ මේ කායික වේදනාව කියන්නේ මොකක්ද? දැන් කායික වේදනාව කාටද හම්බ වුනේ? මටනේ. එහෙනම් දැන් ඉස්සෙල්ලාම දැන් කවුද එන මොකද්ද මේ කියලා අන්නේ දැන් එතනින්ම අර කායික වේදනාව කියන කෘත්‍යක යෙදීම කියන කාරණාව ඉක්ම. එතකොට දැන් ආ එතනින්ම කායික වේදනාවක් එක්ක ඉඳීමක් හෝ කායික වේදනාව මොකද්ද හෝ කායික වේදනාවෙන් පලා යෑමක් හෝ කියන කාරණාවට ඉඩක් නැහැ. ඒක නිසා කායික වේදනාව මොකද්ද කියන කාරණාවට ආපුවම එයාට හිතන්න පුළුවන් හැකියාවකුත් තියෙනවනේ. එහෙනම් ඒක සම්පූර්ණයෙන්ම ඒ කාරණාව හා යොමු වෙච්ච තැනදීම, විමසන්න යොමු වෙච්ච තැනදීම ජීවිත අත්දැකීම කියන කාරණාව මේ පිරිසිදු හොයන්න යොමු වෙච්ච තැනදීම අන්න එයාට සම්පූර්ණයෙන්ම ඒ කායික වේදනාව මොකක්ද කියන කාරණාවත් එක්ක කායික වේදනාවත් එක්ක ඉඳීම කියන කාරණාව ලැබින්නේ. අන්න එතන ඉඳලා අර සාමාන්‍ය විදිහට දැන් බොහෝ කියන්නේ දැන් ලොකු සම්මතක කියෝනේ දැන් ගොඩාක් හිතන මට්ටම් ගොඩක් දියුණුයි කියලා. එතකොට දැන් එතනින් එහාට දැන් දකින්නවා කියන්නේ මොකක්ද? අන්න ඒ අර්ථානිත යෙදීමක් බලන විදිහක් තියෙනවානේ. අන්නේ විදිහම තමයි වෙන විදිහක් නෑ. දැන් මේ වගේ තැනකදී අර අපිට සමහර වෙලාවට අර දැන් ඇත්තටම කායික වේදනාවක් අධික ඒ ඔස්සේ ඇති පටිඝානසේ ඔස්සේ ඇති වෙන දේශයක පැවැත්මක් වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මොකක් හෝ දැන් ඒ කාරණාවත් එක්ක ඉඳීම මුල් කරගෙන අපිට ඇති වෙන මොනවා හෝ සිද්ධියකට ඒ සිද්ධිය අපි ගොඩක් කරාට අර අපි හුරු කරලා තිබ්බේ නැත්නම් හිතන රටාව අපිට ගොඩක් වෙලාවට වෙන්නේ අන්න ඒ වගේ ස්වභාවයක ඉඳීම. එතකොට අපි උත්සාහ කරන්නේ ඒ කරුණ හිතනවා කියන එකට වඩා, ඒ කියන්නේ මොකද්ද කියලා හොයනවා කියන එකට වඩා අර ඒකේ ඒ කාරණාවෙන් නිදහස් වීමක් පලා යෑම අර සැපේ හෙවීමක් අන්න ඒ වගේ තැනකට යන්න පුළුවන්. නමුත් අර හිතන එකේ වෙනසක් නැහැ. හිතන්න ගැනීම කියන කාරණාව පොඩ්ඩක් අර්ථාන්විත කරගත්තා නම් මට හිතෙනවා එතනදී සම්පූර්ණයෙන්ම අර මේ මොකද්ද වේදනාව? ඒ කියන්නේ දැන් වේදනාවක් කියන එකකින් අදහස් කරගන්න එපා අර මේ රූප වේදනා සංඥා කියන එකේ වේදනාවට එහෙම යන්න එපා. ඒ කියන්නේ ඒව දැනුවනේ. ඒවට යන්නේ නැතුව දැන් ඒ කියන්නේ මේ දැන් ප්‍රශ්නේ හපු නොනට දැනුන විදිහක් තියෙනවානේ. දැන් මේ වේදනාවත් එක්ක මම හමු වෙච්ච විදිහක් තියෙනවානේ. වේදනාවක් කියලා දැන් කිව්වට ඒක මොකක්ද ඒක? ඒ ඉතර ඇති උනේ හඳුනගත්තද? දැනුණද? යථාර්ථවාදී මේ විදිහට ඒක ප්‍රකට වෙච්ච විදිහක් තියෙනවානේ. ආන් මේ තමන්ව හමු වෙච්ච විදිහට අනේ මොකක්ද? එතන ඉඳලා පටන් ගන්න. එතෙන්ල පටන් ගන්නකොටම ආයේ ඒකේදීමක් හෝ ඒකේඳීමක් හෝ කියන කාරණාව නෙවෙයි විමසීමක් කියන කාරණාවක් එක්ක මේ තමයි ඒ කරුණේ දෙන්නේ. ඉතින් මට අර ඒ ප්‍රශ්නේදී ලොකු සංඝසිට ඉදිරිපත් කරද්දී මන්ට එහෙම ලොකු මේකක් තිබුණේ නැහැ. ඒක මේ සම්බන්ධ වෙන්නේ නමුත් ඇහිච්ච විදියටයි කිව්වේ. තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මට ඒක හුඟක් ප්‍රයෝජනවත් වුණා. මම මෙහෙමයි ඒක ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්ස, දැන් මට කායික වේදනාවක් දැනෙන වෙලාවක මං බැලුවා මේ වේදනාව කියන්නේ මොකක්ද කියලා. එතකොට මට පෙනුනේ මේක මමයි හින්දින්නේ කියලා, මටයි දැනෙන්නේ කියලා. මේක දැනීමක් කියන එකට මං ගියේ. ඊට පස්සේ මට පෙනුණා මේක මට නේද දැනෙන්නේ කියලා. ඊට පස්සේ මං කරේ මේ මම කියන්නේ කවුද කියලා විමසුවා. එතකොට ඉතින් මේ ඒක මම කියන එක මට හොයාගන්න පුළුවන් වුණේ නැහැ. ඒක නිසා මට මේ තේන්න පටන් ගත්ත මේක මට කියන්නේ දන්නේ නැති කෙනෙක් මේ හොයාගන්න බැරි එකකට කොහොමද දැනෙන්නේ? එහෙමනම් මේක කයටයි දැනෙන්නේ කියලා. ඊළඟට මේ එතකොට දැන් මම කියන එකෙන් පොඩි අයින් වීමක් වුණා. ඊට පස්සේ මම බැලුවා මේ කයට දැනෙනවා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ මම බැලුවා කය කියන්නේ ඒක මේ ධර්ම දැනුමින් ස්වාමීන් වහන්සේ කියපු දෙකින් ආවද දැනෙන්නේ නැහැ. මට පෙනුනේ එතන කයට දැනීමක් සිද්ධ වෙන විදියක් නැහැ කියන එක. කය කියන්නේ කෙනෙක් නෙවෙයි මේ කියන එක. ඉතින් එහෙමනම් එතන මේ එතන කයට දැනීමකුත් සිද්ධ වෙලා නැහැ. නමුත් මොකද්ද දැනීමක් නම් තියෙනවා. එතකොට ඒ දැනීම කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ බලන්න පටන් ගත්තහම එතකොට ඉතින් ඒක විග්‍රහ කරගන්න බෑ. මේ කය ගැන කියන්න පුළුවන්, දැනෙන මම ගැන කියන්න පුළුවන්. ඉතින් අර ඒ දැනෙනවා කියන එක මට විග්‍රහ කරගන්න මේ බැරි බවක් වෙනුණා. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ. මට එතන මේ තියෙන වැරදි ටික පෙන්නලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. මේ ඇත්තටම දැන් අපි හිතමුකෝ මෙහෙම, දැන් අපිට හිතන්න ක්‍රමයක් කියලා දෙනවා. එතකොට හිතන්න ක්‍රමයක් කියලා දුන්නම ඒ හිතන ක්‍රමයේ සූත්‍රකින් කියලා දුන්නා කියලා හිතන්න එපා. සූත්‍ර කරුණක් ගන්නේ ඒ හිතන ක්‍රමය වැරදි බව, ඒක තවදුරටත් ඒකේ හික්මීමක් තියෙන බව පෙන්නන. එතකොට සූත්‍ර වලින් අපි කතා කරන්න ඕනේ. සූත්‍රනේ කතා කරන්න ඕනේ කියලා කියන්නේ සූත්‍ර කෙරෙහි ගෞරවය නැති කරගන්න කියන එක නෙවෙයි. ඒක දැනුම කියන එක. එතකොට ඒක අර්ථාන්විත වෙන්න නම් දැන් අද අවසාන භාගයේදී සමින්නාස කතා කරේ ඒක අර්ථ කියන්නේ සූත්‍රයක තියෙන දේ අර්ථාන්විත වෙන්න නම් ඒක දැක්මක් කී විදිහට භාවිත වෙන්න නම් ඒක තේක් කෙනෙක් එක්කනේ කතා කරන්න වෙන්නේ. නමුත් අපිට ඒ කරුණ දැන් අපි ඉන්න තැනක ඉඳලා හිතන්න පෙළඹිලා ලෝකේ එදෙන කරුණක් හිතද්දී ලෝකෙන් ඈතර වෙන දැක්ම කියන ඈතර වීමේ දැක්මක අදාළ කෘත්‍ය අපි මෙහි ගැන අපි දැනුම ඔස්සේ හැඟීම් ඔස්සේ ඒකට යන්න දෙන්න ඕනේ. අපේ සොපියේ නිරුක්තිය තියෙන අපේ භාවිතයේ තියෙන අපි සිංහලෙන් කතා කරන්නේ අය අපිට මේක ස්වરૂපයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. මේක වේදනාවෙන් ඉදිරිපත් කරන්න ඕනේ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් ඉදිරිපත් කරන්න ඕනේ. දැනෙන විදිහ යථාර්ථයක්. එහෙම නැත්නම් විඳීමක් කියලා නම් හිතට ආවේ ඒ ඉන්න තැනක ඉඳලා ඒක විමසන්න ගන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් ඕන ප්‍රශ්නේ අහනකොටම ඒ ප්‍රශ්නේ තුල තියෙනවා දැන් අර දැන් හිතන රටාවේ ස්ටෙප් වෙන්නලා තියෙනවානේ. මෙතන මෙහෙමයි, මෙතන කය කියලා يعني කයට දැනුවා කියන එකක් තියෙනවා. මම කියන එක ගන්න බෑ. යථාර්ථවාදීවත් ඒ විදිහ තමයි. නමුත් හිතන්න කියලා දුන්න ක්‍රමයේ තුල මම කියලා කාරණාවක් ලැබෙන්නේ නැති බව අපිට සංකල්පමීය වශයෙන් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන රටාව මේකයි කියලා මම කවුද? ඒ කියන්නේ දැකීමක් වුණා නම් දැකීම මමද? දැකීම මගෙන් බාහිරද? ওই විදිහට මොනහරි යථාර්ථයක් පෙන්වුවාට පස්සේ ඒක අපි දන්නවා දැන් මේ විදිහටයි සිටීම මගේ විය යුත්තේ කියන්නේ. එතකොට අපි ඇත්ත මොකද්ද කියන කාරණාවට වඩා ඔන්න අපිට කායික වේදනාවක් ආවට පස්සේ කායික වේදනාව කියන කාරණාව මුල් කරගෙන දැන් කායික වේදනාව අර අර අර්ථාන්විත අපිට අර යමක් ඇහුණනේ හිතන රටාව දියුණු කර ගැනීම පිණිස ඒක යථාර්ථවාදීව දැන් ඒක සිදු විය යුත්තක් නේ, සිදු වීමනේ පෙන්නන්නේ. සිදු වීම කියන කාරණාව මෙතන මගේ මෙතන මට යදෙනවා නම් කායික විඳීම අර අර සිදුවීමක් කියලා දිනවනේ. ඒ සිදුවීම විදිහට මම මෙතන හිතනවා. සිදුවීම විදිහට හිතනද නෙවෙයි කියන්නේ ඇත්ත මොකද්ද කියලා හොයන. එතකොට ඒ කියන්නේ ඇත්ත මොකද්ද කියලා හොයන එකේ අර්ථය තමයි අර අපිට ඇහිච්ච කාරණාව. ඒ කියන්නේ ඇහිච්ච දේට කෙනෙක්ගෙන් ඇහිලා ඒකට අනුව තමයි විමසීම විය යුත්තේ. හැබැයි විමසන කාරණාව තුළ විමසීම දියුණුවීමට ලෝකේ ප්‍රඥාව ධර්මය ඇසීමට සුදුසුත්වයක් කියන කාරණාව ගොඩනැගෙන්න නම් අපි යථාර්ථවාදීව අර අර කියපු සංකල්ප මෙතෙන් දෙන්න ඕනේ. එතකොට දැන් මේ නෝන අහන ප්‍රශ්නෙම තියෙනවානේ. දැන් අපි හිතමුකෝ ඔන්න දැන් නිර්වචන ටිකක් තියෙනවානේ. වේදනාව මොකද්ද කියලා වේදනාව ඉතුරු වුණා. එතකොට වේදනාව කියන කාරණාව ඔන්න ඔයි දැන් ඔන්න ඉදිරිපත් කරපු විදිහත් එක්ක දැන් ඒකට ඒ ඔය විග්‍රහය දෙන මම කවුද? ඒ කියන්නේ දැන් ඔය විග්‍රහය විග්‍රහාත්මක යම් තැනක එක විචක්ෂණය කරපු විදිහක් එක්ක නිර්වචන ඉදිරිපත් කරන මම කවුද? ඒක හඳුනගත්තේ මම කවුද? ඒක දැනගත්තේ මම කවුද කියන ප්‍රශ්නේ ඉදිරු වෙනවනේ. එතකොට එහෙම නෙවෙයි. දැන් අපි හිතමුකෝ
නිර්වචන ඉදිරිපත් ඒකේ මොකද අදහස් කරේ ස්වාමීන් වහන්සේ නිර්වචන ඉදිරිපත්.
ඔව් දැන් අපි හිතමුකෝ දැන් ඔය විඳීම බලන්න ගිහිල්ලා විඳීම ඔස්සේ ඔය හිතපු රටාව දැන් මෙතනදී මම කියලා ගන්න බෑ. එහෙනම් කයට නේද දැනුනේ? එහෙනම් කය කියලා ගන්නත් බෑ. එහෙනම් දැනීම ඉතුරුයි නේද කියන විග්‍රහය යමකට ලං වෙලා හඳුන ගැනීමක් උනේ නැත්නම් දැනීමක් දැන ගැනීමක් උනේ නැත්නම් කොහොමද කතා කරන්නේ කියන කාරණාව ඉතුරු වෙනවනේ. එතකොට අන්න දැන් එහෙම නොවෙන්න නම් කියන්නේ එහෙම නොවෙන්න නම් ඒක ඇත්තක් කියලා එතන දැන් ඒ ඇත්තක් ඔස්සේනේ මේ ඇත්තක් කියලා මේ කියන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මේ ඇත්තක් කියලා යමක් හම්බ වුණානේ. ඒ හම්බ වෙච්ච කාරණාවත් එක්කනේ දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. නමුත් මෙන්න මේ කාරණාව මතක තියාගන්න. බාහිරින් ඇහෙන දෙයක් මුල් කරගෙන ඒ කියන්නේ බාහිරින් ඇහෙන දෙයක් මුල් කරගෙන හිතීම හෝ සූත්‍ර කාරණා හෝ කුමන හෝ දෙයක් බාහිර ඇසීමක් මුල් කරගෙන අපේ යථාර්ථවාදී සත්‍යවාදී යොමු වීමක් තියෙනවා නම් සිදුවෙන්න ඕන කාරණාව තමයි බාහිරට යොමු වීම කියන කාරණාව. අපේ සුදුසුත්වයේ ගොඩනැගිලා නම් යෝනිසෝ මනසිකාරයත් එක්ක ධම්මාන්තම් ප්‍රතිපදාව කියන්නේ. හැබැයි බාහිරට යොමු වුනේ නැත්තම් කියන්නේ මේ නෝනහන ප්‍රශ්නෙත් එක මම කියන්නේ බාහිරට යොමු වෙනවා කියන එක අදහස් කරන්නේ මේ අපින්දක මං දැන් කල්යාණ මිත්‍යන් ආසයට යොමු වෙන්න ඕනේ. දැන් මං හිතන කෙනෙක් මට දැන් මෙහෙම කායික වේදනාවක් තියෙනවා කියලා දැන් කොහොම හිතලා බලෙන් යොමු වීම නෙවෙයි. දැන් මේ හිතන්න පදනම කියලා දුන්න කෙනෙක්ට යොමු වෙනවා කියලා කියන්නේ දැන් මේ විඳීම මොකද්ද කියන කාරණාවට අර්ථයක් නෑ. හැබැයි දැන් විඳීමෙන් විතරක් නතර වෙලා එහෙම එකක් එක ස්ටෙප් එකක් අපේ දැන් අපේ ජීවිතේ එක යෙදීමක් බලලා ඉවර වෙලා ඒකට උත්තරයක් නැහැ කියලා යොමු වීම නෙවෙයි. ඇයි අපි දැන් හිතීමක් එක්ක ඉඳලා තියෙනවා? හිතීම ඇත්ත වෙලා තියෙනවා. ඒ හිතීමේට නිර්වචන දෙන්න පුළුවන් බවක් තියෙනවා. එතකොට අපි එහෙනම් මොකද්ද එතන හිතමුම කවුද කියන ප්‍රශ්නේ ඉතුරු වෙනවානේ. එතකොට ඔන්න ඔය විදිහට ජීවිතය යෙදෙනකොට අන්න අර බාහිරට යොමු වුනේ නැත්තම් ඒ කියන්නේ බාහිරට යොමු වෙනවා කියලා කියන්නේ ලෝකේ ලෝභ, දේශ, මෝහ කියන ඒ වගේ ධර්මයක් එක්ක එකතු නොවෙන. එහෙම නැත්නම් සද්ධාරූප යනසෝ ආකාර පරිවිතක් දික්කේ නිචානකන්ති කියන ඒ තමන්ට කොමන හෝ විදියකට කෝචර වෙන ඒ කියන්නේ එහෙම වෙන්නේ නැති දහමක් ඇහුනොත් ලෝකේ ওই විදිහට හිතද්දී එහෙම දහමක් ඇහුනොත් දැන් විඳීම යථාර්ථවාදීව විඳීම ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා නම් නිර්වචන තමන්ගේ හිතට ඒ කියන්නේ ඒකට ලං වෙලා නිර්වචනයක් දෙන්න පුළුවන් භාවයකින් තොරව ඒ කියන්නේ ලං වෙලා නිර්වචනයක් දෙන්න පිටීම මොකද්ද කියලා ඉතුරු වුණා කියලා හෝ දැනගත්තනේ. එහෙම නැත්නම් දැන ගැනීමක් එක්ක හිටිය නැත්නම් ඒ එතනේ හිතපු මම ඉන්නවනේ එතන හඳුනගත්ත මම ඉන්නවනේ එහෙම නැත්නම් අන්නේ එහෙම නෝ එහෙම නැතුව ඔය සියල්ලම ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඕනම තැනක දැන් චිත්ත සුතමුත විඤ්ඤාත කියන කාරණා හතරම කතා කරන්නේ. එතකොට දැන් මේ ඔය කාරණා ඔස්සේ උත්තරේ බලෙන් ඒ කියන්නේ මේ දැනීමක් විතරයි එහෙම කියලා අර මේ සංකල්ප වලින් තොරව ඔය විදිහේ යථාර්ථවාදී උත්තරයක් නැති වුණාම ඒ නිරුත්තර වුණාම කිටියෙන් කියනවා නම් දැන් අය බලෙන් මේ මට උත්තරයක් නැහැ මට නැමෙන්න ඕනේ නේ කියන කාරණාව නෙවෙයි. උත්තරදී ඇත්තටම බාහිරට යොමු වීම ඇරෙනකොට. ඒ කියන්නේ දැන් ඔය හිතන්න කියපු කාරණාව කියලා දුන්න කෙනා. එහෙම නැත්නම් යථාර්ථවාදීව ලෝකේ සත්‍යවාදී බුදුරණන්සේක දහමක් එක්ක යොමු වෙච්ච කෙනා. කියන්නේ දහමක් කියන කෙනාට යොමු වීමක් එක්ක විතරයි ඒ යොමු වීමේදී ප්‍රශ්න කරන්නේ මෙතන ඊදීමක් ලැබීමක් වෙන්නේ නැහැ කියන එක. දැන් ඒක අපිට කරගන්න තියෙන එකක් කියලා ගත්තොත් ඒක වැරදි. ඒ කියන්නේ දැන් ඔතන ඕනම තැනකදී දැන් අනන්ත ලස්සන සූත්‍රය දැන් පංචවගී සූත්‍ර කියලා තියෙන ඒක. එහෙම නැත්නම් ඉති ගැන කතා කරන නන්දකෝවද සූත්‍රයේ ඒ කාරණා කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. ඒක හරි බාදයි. මේ හොඳයි තිරවසන්නයි මේ දැන් අර එතන බාහිර දැන් නන්දකෝවද සූත්‍රය වගේ එකක් එකකට බැලුවොත් එහෙම එතන භික්ෂුණීන්ගෙන් ප්‍රශ්න කිරීමක් කරන්නේ යොමු වෙච්ච තැනදී. දැන් අපි ඒක බාහිරට අනුගත වුනේ නැත්තම් කවදාවත් දැන් මේ නෝන කොච්චර හිතුවත් හිතන්නේ කවුද? දැනගන්නේ කවුද? ප්‍රශ්න එනවනේ. ඒක නිසා ඒකයි මේ කල්යාණ මිත්‍යනේ බාහිරට යොමු වීම කියන එකක් එකයි යොනසෝ මනසිකාරය කියන කාරණාව කතා කරන්නේ. බාහිරට යොමු වීම කියන කාරණාවත් එක්කයි ඒ කියන්නේ බාහිරට යොමු වෙනවා කියන බලෙන් නැතුව දර්ශනවාදී වස්තරණ වීමක් එක්ක බාහිරට යොමු වීම. නමුත් හිත මේ නෝන හිතපු විදිය හරිම සාර්ථකයි. ඒ හැබැයි තේරුම් ගන්න ඕනේ එහෙනම් මෙතන මට මෙතන ඒ විදීම කියන කාරණාව හඳුනගත්තේ මම කවුද? එහෙම නැත්නම් දැනගත්තේ මම කවුද? ඒ හිත මම කවුද කියන කාරණාව විතරයිනේ. අන්න ඒකට අපි ගොඩක් වෙලාවට මේ අනාගතේ මේ මම මෙසේ හිතනවා කියන කාරණාවකට යන්නේ නැතුව හිතීම මොකද්ද කියලා, ඒ කියන්නේ ඇත්ත මොකද්ද? අප මොන හරි දෙයක ඇත්ත මොකද්ද කියලා හොයනකොට ඒකට මට ඇත්තක් හොයනවා කියන අර්ථයක් යදෙනවා මිස, ඒ කියන්නේ ඇත්ත මොකද්ද කියලා හොයනවා මිස ඇත්ත, ඒ කියන්නේ මේක මට ලැබෙන්න ඕනේ කියන එකක් එන්න බෑ. ඒක නිසා අර හිතපු විදිය හොඳයි. ඒ කියන්නේ අර නමුත් අපිට හොයාගත්තමම දැනගත්තමම හිතපුමම ඉන්නන්නේ. අන්න ඒ කාරණාවක් එක්ක සහ බාහිරට යොමු වීමකින් කියන කාරණාවක් එක්කයි අර යෝස මනසිකාරය කියන කාරණාව කතා කරන්නේ. ඉතින් අපි කොච්චර හිතුවත් මම මගේ කියන කාරණාවක් එක්ක හිතීමක් ඉතුරු වෙනවා මිසක් එහෙම නැත්තම් මේ ඇත්තක් කියලා ගන්න බැරි දැක්මක් ඉතුරු වෙනවා මිසක් බාහිරට යොමු වීමක් උනේ නැත්තම් කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තුල යෝනිසෝ මනසිකාරය උත්පාදනය කතා කරන්නේ. එහෙනම් මේ තවදුරටත් හිතන්නේ හිතපු විදිය හොඳයි. නමුත් ඒක හඳුනගත්තමම දැනගත්තමම හිතපුමම ඉන්න නිසා ඒ කාරණාව ගැන පොඩ්ඩක් අර අවධානය කරගෙන තවත් හිතීම දියුණු කර ගන්නවා නම් හොඳයි කියලා හිතනවා. පෙරොන් සරණයි.
ස්වාමීන් වහන්සේ බොහොම පිං අර කතාවකට හිතපු එක ඒක මට මේ වැටුණා. දැන් මේ ඒක එක වැරද්දක් කියලා ඊළඟට මට හිතෙන්නේ උතන වෙන්නේ මේ මම කියන එකෙන් ගැලවිලා මේ හිතන්න බැහැ නේද කියන වගේ මේ නිකන් මේ අසරණ බවක් මේ දැනෙන්න පටන් ගන්නවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ. ඒ වගේ එකක් ද ස්වාමීන් වහන්සේ දැන් සඳහන් කරේ බාහිරට යොමු වීම කියලා. මේ
ඔව් තෙරුවන් සරණයි. මේ ඇත්තටම මෙහෙමයි මම කියලා එකක් ගන්න බැරි බවට වඩා ඇත්තටම දැන් අපිට යෙදීමක් කියන කාරණාව මගෙන් තොර වෙන්නේ නැහැ. විඳීම හෝ ආගය හෝ දේශය හෝ දැකීම හෝ ඇසීම හෝ කියන කාරණාව අපි ඉන්න තැනක් එක්ක බලද්දී කාමයේ වෙන්න පුළුවන් ඕනම එකක්. යෙදීම මමනේ අය වෙන එකක් නෙමෙයි. කාටද හම්බ වෙන්නේ? මටනේ. ඒතර අපි ඇත්තටම අපි විවහාර ලෝකේ අපිට තියෙන්නේම මම කියලා කාරණාවත් එක්ක ওই යෙදීමක් වෙන එකනේ. වචනේ දැන් දාන්න නැති වෙන්න පුළුවන්. නමුත් යෙදීම ක්‍රියාත්මක වෙන්නේ උස්මරල් කාගේද බලන්න ඇති. අනුන්ගේ එකක් බලන්න බෑනේ. ඒතර ඒකත් මගනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඉන්න තැනක මම කියලා කාරණාවක් එක්ක තමයි විමසන්ති යොමු වෙන්නේ. ඒක අපිට සූත්‍ර වලට යන්න ඕනේ නෑ. යථාර්ථවාදී වෙන්න ඕනේ හිතන තැනකදී. එතකොට ඔන්න දැන් මේ දැනුම ගලපන්න හදනව නෙමෙයිනේ. අපි ඇත්ත හොයන්න යොමු වෙන්නේ. ඇත්ත හිවීම කියන තැනදී සූත්‍රය ඇත්ත නෙවෙයි හොයන්නේ. ජීවිතයේදීමක ඇත්ත. එතකොට ජීවිතයේදීමක ඇත්ත හොයද්දී ඒකෙදී මම කියලා ගැනීම සුදුසු නෑ කියලා හෝ එහෙම එකක් ඉස්සෙල්ලාම ඇති වෙනවා කියලා හිතන තැනකට එන්න ඕනේ. අපිට ඒ හිතන තැනකදී එතනින් එහාට මගේ ප්‍රකල්පනයක්, ඒ කියන්නේ මගේ චේතනාවක්, මගේ අංශයක් එක, ඒ කියන්නේ මගේ කාරණාවක් එක මගේ පැත්තෙන් මේකට උත්තරයක් නෑ. මම නෑ නෙමෙයි. එහෙම නැත්නම් මම ඒවා එච්චර දුර හිතන්න ඕන මම නෑ කියලා හිතීමක් හැටියට ලැබෙනව නෙවෙයි. ඒ කියන්නේ එහෙම ලැබීමක් නෙවෙයි. මේ හිතන කාරණාව තුළදී මේකට මගේ පැත්තෙන් උත්තරයක් නෑ. එතන මගේ පැත්තෙන් නිරුත්තර වුණාම දැන් මට මේ දැනීම, දැකීම, ඇසීම, දැන ගැනීම කියන කාරණා ඔස්සේ ලෝභණීය අර ලෝභදේශ මෝහ කියන කාරණාවෙන් යට නොවෙච්ච මේ මගේ මේ මේ මෙතන යම් ලෝකයේ හිතන විදිහක් නෙමේ. ලෝකෙ මේබඳු හිතීමක් අපේ දියුණු වුණා නම් ඒ හිතීමට අදාළ වූ අර සද්දා රුචි අනුසෝ කියන කාරණාවලට ලැබීමක් වෙන්නේ නැති දහමක් ඇහුණොත් අන්නේ ඒ කාරණාව ඔස්සේ බාහිරට ඒ ඒ ඒ එහෙම ඇහුනොත් එතනදී ඒක මොකක්ද කියලා එයා ජීවිතේ ඉදීම බලන කෙනෙක් නම් එයාට මේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් තමන්ගේ ඉදීමට නිරුත්තර වීමක්. ඒ කියන්නේ හිතන නිරුත්තර කරගන්නවා නෙවෙයි, හිතන රටාව තුළ මම නැහැ කියලා හම්බ වෙනවත් නෙවෙයි, අපේ පැත්තෙන් උත්තරයක් එන්නේ නැතිකොට. එහෙනම් අර සංකාය නිරෝධ ධමයක් ඇහිද්දි ඒක හා අනුගත වීමක් වෙනවා. අන්නේ අනුගත වීම කියන එකක් එක්ක තමයි ඒ ඇහෙනවා කියන එක යෝනිසෝ මානසිකාර්යය බාහිරට යොමු වීම අරුණුදා ඕව කතා කරන්නේ. මේතර නැති කරගන්න හදනවා මම නෑ කියලා හෝ ලැබීමක්, ඒ කියන්නේ එහෙම සංකල්පකින් හෝ ලැබීමක් කරගන්න නෙමෙයි, මගේ පැත්තෙන් එන ප්‍රකල්පණයට ඉඩක් නැතිවීම කියන එක තමයි මේ හිතන රටාව තුළ යෙදෙන්නේ. බලෙන් එහෙම මම කියන කාරණාව ප්‍රකල්පණයකින් ආව ලැබෙන්නේ නැහැ කියලා ඒ සංකල්පයකට කොටු වෙනවා කියන එක නෙමෙයි. දාර්ශනවාදී සැබෑම අසරණකම කියලා කියන්නේ අසරණ වෙන්න හිතලා අසරණ වෙන්නම්කෝ කියලා එකකුත් නෙමෙයි. හිතන රටාව තුළ මේ ඇත්තක් කියලා ගන්න ඉඩක් නැහැ. එතකොට මේ ඇත්තක් කියලා ගන්න ඉඩක් නැත්තේ මේ ඇත්තක් කියලා ගන්නේ මමනේ. වෙන කවුරුත් ගන්නෑ නේ. සද්දාරුක අනුසෝ ආකාර පරිවිතක දිටි නිජානකන්ති කියන්නේ ඒ ඇත්තකුනේ කාටද මටනේ. දැන් මගේ පැත්තේ මගේ පැත්තෙන් යෙදීම මගේදීමනේ බලන්නේ ගියේ. මගේ පැත්තෙන් යෙදීම කියන කාරණාව මොකද්ද කියන එක නෙමෙයි, විදීමන්ද සාගයද්ද දේශයද මොකද්ද කියන එක අදාළ නෑ. ඒ කාරණාවේ මේ පැත්තෙන් උත්තරයක් නැතිවීම කියන කාරණාව තමයි අර බාහිරට කියන්නේ බාහිරට යොමු වෙන්න ඕනේ කියලා යොමු වෙනවා නෙමෙයි. බාහිරින් ශේෂ්ඨ දෙයක් ඇහිදී ගම්බීර දුබ්දස දුරනබෝධ සක්කාවචර කියන සන්තපනීත කියන ස්වභාවයක් තියෙනවානේ. අන්නේ කාරණාවට ඒ බඳු ස්වභාවයේ ධමයක් ඇහිදී ඒක හා අනුගත වීමක් වෙනවා මිස ඒක තමයි ධර්මතාවය, ඒක ස්වභාවය කියන කාරණාව ඉදිරිපත් කරේ පිරුවන් සරණයි.
ඒක ස්වාමීන් වහන්සේ මේකට උත්තරයක් නැහැ කියලා ඊළඟට එනවානේ ස්වාමීන් වහන්සේ. එතකොට එතනත් මේ නිගමනයක් වෙනවානේ ස්වාමීන් වහන්සේ.
ඔසිනතරයිසින් උත්තරයක් නැහැ කියලා හිතින් උත්තරයක් ඕනේ කියලා හදාසින් විමසුවොත්නේ උත්තරයක් නැහැ කියන්නේ ඒ කාරණාව. දැන් අපි දැන් මේක දැක්මකදී ඔක යෙදෙන්න විදිහක් නැහැනේ. දැක්මක් කියන්නේ හිතන රටාවෙන් තොරව අපි දැන් මෙතන ඉඳගෙන අපි සාකච්ඡාවක් කරද්දී මේ සාකච්ඡාවට අනුරූපව හිතද්දී ඔව් මේ හැම උත්තරයක් නැහැ එහෙම එකක් නෙමෙයි දැක්ම. දැන් මෙතන ලෝකේ ගොඩ නැගෙන්නේ දැන් අර විදිහට නෝන හිතපු විදිහටම පිළිවෙලට ගියා කියන්නේ. ඒ විදිහටම ගියපුවාම එතකොට දැන් දැනීම මම කියලා ගන්නත් බැයි නะ. දැන් දැනුණා කියන එක දැන් දැනුණා කියන කාරණාව බාහිරට යොමු වුණොත් බාහිරට යොමු නැත්නම් මගේ මානසිකාරය මට ඇත්තක් ඕනි කියන කාරණාවක් කියදෙන්න විදිහක් නෑ. ඒතර අනික ඒකයි තමන්ගේ තමන්ට තේරෙන්නේ නැහැ කියන එක හෝ උත්තරයක් නැති බව නෙමෙයි ගම්බීරයි කියලා බාහිරින් ඇහෙන දේ අතසේ. ඒ කාරණාව තමන්, ඒ කියන්නේ තමන්ට ලං වෙලා උත්තරයක් දෙන්න බෑ. තමන්ගේ කෝණය නිරවුල් කර ගැනීමක් කියන එක හෝ නිරවුල් වීමක් කියන එක නෙමෙයි. ලෝකයේ තුලයි අපිට ඇත්තක් ඕනේ හෝ ඇත්තක් එපා කියලා දෙන්නේ. ඇත්තක් ඕනේ කියලා ගියොත් ඇත්තක් හම්බ වෙන්නේ නැහැ නේ කියන දැක්මක් තමයි හම්බ වෙන්නේ. එහෙම ගියොත් එහෙම නැත්නම් තනියෙන් හිතාගෙන ගියොත් එහෙම මේක ඇත්තක් නැහැ හරි එහෙම කිසිවක් නැහැ කියලා හරි යන්න පුළුවන්. නැත්තම් ඇත්තෙත් නැහැ කියලා යන්න පුළුවන්. තනියෙන් හිතාගෙන ගියොත් බාහිරට යොමු වීමක් උනේ නැත්තම් ඔන්න ඔය කාරණාවල හිරවීමක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ නෝන දැන් අහපු ප්‍රශ්නේ උනත් යෙදෙන්නේ ඇත්තක් නෑ කියලා එකක් එන්නේ ඇත්තක් ඕනේ කියන එකක් එක්කනේ. ඒ දෙවතාවක් එක්ක ආයෙ පැවතුමක්. ඒකට ආයෙ මමනේ මට ඕනේනේ කියන එකක් යෙදෙනවනේ. එහෙම හිතන්නේ නැතුව අර යෙදීමයි හිතාගෙන යන්න තියෙන්නේ. යෙදි හිටීමක් විමසීමක් දැක්මක් කියන කාරණාවකදී ඇත්තක් ඕනේ කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. ඒක මොකද්ද කියලා කාරණාවක් ඒ ඇත්ත මොකද්ද කියලා හෙවීමක් ඉරිසිනේ හෙවීමක් කියන කෘත්‍යයයි ජීවිත අධ්‍යක්ීම තුළ වර්ධනය කරගන්න ඕනේ. තිරුවන් සරණයි.
සමිංහන්සේ කියපු දේ ගැන තව හුඟක් හිතන්න වෙනවා සමිංහන්ස. නැවත මේ පස්සේ මේ වෙලාවක ආයෙත් ප්‍රශ්න කරන්න. තිරුවන් සරණයි බොහොම පිං සමිංහන්ස.
තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
එරන් සරණයි මහන්සේ කරුණේම දැන් ඒක අහගෙන ඉති මට හිතුණා දැන් අපි වේදනාව කියන එකේ ගොඩක් වෙලාවට අපිට ප්‍රකට වෙන්නේ රිදෙනවා කියන පැත්ත. එහෙම නැත්නම් අපහසු පැත්ත, ඒ කියන්නේ ශරීරයේ තියෙන අර සාමාන්‍ය කියන දුක් වේදනා පැත්ත. සැප වේදනා හරි අදුක්කම අසුර කියන පැත්ත හරි බැලෙනවා අඩුයි. ඒකට ඒ බලන් දැන් රිදීමක් තියෙන තැන ඉතින් ඒක දැනෙනවමනේ.
කවි මහත්තයා එන්නේ.
හිත යටින් වැඩ කරන ගස්නේ වේදනාවක් තියෙන්නේ නෝන් කියලා තමයි. යන්නේ එහෙම ඒ අදහසක් ආවොත් අර වේදනාව ගැන බලනවා නෙමෙයි, මේකෙන් හිතෙන්න විදිහක් හොයනවා වගේ, මේක නැති කරන්න විදිහක් හොයනවා වගේ පැත්තකට යැවෙනවා නේද. එතකොට අර වේදනාව කියන එක පිරිසිඳ දැකීම නේ, මේකෙන් අයින් වෙන්නේ කොහොමද කියන එකත් එක්ක බලනවා. ඊට පස්සේ බලා ඉඳලා යන්නේ තාම වේදනාව තියෙනවා, මේක නැති වුණේ නේ කියලා වගේ අර හිතේ වැඩ කරන ගතියක් එනවා. ඒකට එහෙම වුණත් දැන් අමාරු මේක බලලා ඉතින් වේදනාව බලා හිටියා, තාම වේදනාව තියෙනවනේ. ඒ කියනකොටම ඒක අනිත් පැත්ත තියෙන්නේ මේ බලලා තියෙන්නේ වේදනාව පිරිසිඳ දකින්න නෙමෙයි, වේදනාව හයින් වෙන්න උත්සාහයක්
මේ රවි මහත්තයා ඒ ප්‍රශ්නය මේ අපිට පැහැදිලිව ඇහුන්නේ නැහැ. පොඩ්ඩක් සිග්නල් ඩ්‍රොප් එකක් වගේ මට හිතෙන්නේ රවි මහත්තයාගේ. පොඩ්ඩක් ආපහු කියන්න පුළුවන්ද?
කවි මහත්මයා මයික් එක මියුට් වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ රවි මහත්මයාට සිග්නල් ප්‍රශ්නයක් වගේ පේන්නේ නේද?
අද කටරික
වෙන අවස්ථාවක් දෙන්නේ හොඳයි.
හොඳයි වෙන කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න එතකන්.
වන්සනායි අවසරයි අවුරුණී ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේ අර කියන කැහෙනවද ස්වාමීන් වහන්සේ මම කතා කරනවා ඇහෙනවද සුහානි මහත්මිය
ඇහෙනවා නිර්මනි මහත්මිය ඇහෙනවා
අර ලෝකාවලෝකන සූත්‍රයේ යේන යේනි මාඤ්ඤති සත්වෝ සංහෝති අඤ්ඤතාවි කියන යමක්ද මාඤ්ඤනා කරන්නේ ඒයින් මේ අන්‍යතාවයට පත්වේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ එහෙනවද ස්වාමීන් වහන්සේ
තේරුම් ගන්නයි ලෝකාවලෝකන සූත්‍රයේදී ඊන ඊන හිමන්ති සතෝතං හෝති අඤ්ඤතා කියන තැනක් එක්ක ඇත්තටම මෙතන පැහැදිලි කරන්නේ ඊන ඊන හිමන්ති ඊන ඊන කියන්නේ යම් යම් තැනකින් කියන අදහස මඤ්ඤති කියලා කියන්නේ හඟීනම් සතෝ කියන්නේ ඉබ්බිතිව නැත්නම් අනුතුරුව තං හෝති අඤ්ඤතා කියලා කියනවනේ මේ එතෙන්දී අර පැහැදිලි කරන්නේ දැක්මකුත් එක්ක ඊතර වීමනේ පැහැදිලි කරන්නේ එතෙන්දී දැක්මකුත් එක්ක එතෙන්දී පැහැදිලි කරන්නේ ඊතර වීමක් ඒ කියන්නේ ඉන්නවා තියනවා කියන පදනමත් එක්ක අරගෙන ඉන්නවා තියනවා කියන අදහසට එන්නේ නැතුව එහෙම නැත්නම් ඉන්නවා තියනවා කියන තැනින් ඉන්නවා නෙවෙයි තියෙනවා නෙමෙයි කියලා නැහැ කියන තැනට යන්නේ නැතුව ඒ කියන්නේ ඔය කියනවා ශාස්ත්‍රතහ උච්ඡේද කියන දෘෂ්ටි දෙකට යන්නේ නැතිව ශාස්ත්‍රතයකට හරි කියන්නේ පැවැත්මකට හරි නොපැවැත්මකට හරි අපි යන්නේ යම් කිසි හැඟීමක් එක හඟින ගතියකුත් එක්ක හැබැයි වෙන එනිමම තතෝ තං හෝති අඤ්ඤතා කියලා කියන්නේ තතෝ නිබ්බිතව තං හෝති වේ අඤ්ඤතා අනිත්‍ය ස්වභාවයට පත් වේ කියලා පෙන්වන්නේ අනේ ස්වභාවය ධර්මතාවයක් හැටියට දැන් චක්කු සූත්‍රේ උනත් පැහැදිලි කරනෝනේ චක්කුම් බික්කවේ අනිත්‍යං ත්‍රිණාමි අඤ්ඤතා භාවී කියලා. එතනතර අඤ්ඤතා භාවී කියලා පෙන්වන්නේ තියෙන දෙයක් අඤ්ඤතා භාවී තියෙන දේ නැති වෙනවා කියන අදහස නෙමෙයි. ඉන්න කෙනෙකුට තියෙන දේ නැති වෙනවා කියන අර්ථය නෙවෙයි ඉතින්ද පැහැදිලි කරන චක්කු සූත්‍රේ. දැන් ඒ වගේ මෙතන ලෝකාවලෝකන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ඉන්න කෙනෙකුට තියෙන දෙයක් නැති වෙනවා කියන්නේ ශාස්ත්‍රයක් හෝ නැත්නම් ඇට කියලා ගන්න ගතියක් හෝ ඇටිකි ඇට කියලා ගන්න ගතිය නැහැ කියන කාරණයක් හෝ නෙමෙයි යේන යේන හිමඤ්ඤති සතෝතං හෝති අඤ්ඤතා කියන තැනත් එක කියන්නේ එතෙන්දී ධර්මතාවයක් තමයි කුළු ගන්නන්නේ භාග්‍යතුන් වහන්සේ අර පූජනීයලු කුසාමින් වහන්සේ ඒ වගේම අමත දස්සාමින් වහන්සේ මෙතුවක් කියලා විග්‍රහ කළාසේම අපේ ජීවිතේ යම් භාවිතයක් හේදෙනවා නම් දැන් අපි ඇසකරනාසේ දීවකය මන පාවිච්චි කරනවා වෙන්න පුළුවන් පේනවා එනවා දැනෙනවා දැනගන්න පුළුවන් එහෙම නැත්නම් අපි එනවා යනවා කනව බොනවා වෙන්න පුළුවන් නේද ඒ ඔය කියන දේවල් එක්ක නේද ඇත්තටම අපි කෙලෙස් හටගන්නේ මේ කියන කාරණාත් එක්ක නේද සතර පැවැත්මකට වැටිලා තියෙන්නේ කියන්නේ අපේ භාවිතයත් එක්ක ඒ භාවිතය තියෙන අනුවන සම නිසා දැන් නැත්තම් මෝඩකම නිසා විද්‍යාව නිසානේ අපි සතරට වැටිලා තියෙන්නේ අර සිංහල ජනවහරේ කටවහර කීමට කීමක් තියෙනවා ලිඳකට වැටිච්ච මිනිස්සේ මේ ලිං කටින්ම තමයි ගොඩ විය යුත්තේ කියලා තියෙනවා නේ කියන්නේ ඒ වගේම අපි ජීවත් වෙන ජීවත් වීමේ අනුවනකම නිසාවෙන්ම තමයි අඥානකම නිසාවෙන්ම තමයි මෝඩකමත් එක්කම තමයි අපි පැවැත්මකට හෝ මේ සතර පැවැත්මකට නිතන් වැටිලා තියෙන්නේ. එහෙනම් ඒ ජීවිතයේ යෙදෙන කාරණා තුළින්ම අර සමංගි පැත්තට නිර්වචනයක් නොවන ආකාරයට හිතන ගතියක් ගතියෙන් යුක්ත කෙනෙකුට අන්න එතනදී සමල පැත්තට නිර්වචනයක් නොවන ගතියෙන් යුක්ත කෙනෙකුට එයා නිරායාසයෙන් අනායාසයෙන් බාහිරට යොමු වෙනවා. ඒකට අදාළ ප්‍රතිපදාවට යොමු වෙනවා. එතකොට කල්යාණ මිත්‍යාචරණ උත්ැහෙන්නේ තම හිතන රටාවක තියෙන්නේ නොපිටන කියන්නේ නොපිටන ගතියක්. ඒ කියන්නේ සමන්ත මෙන්න මේක පිටන්නේ නැහැ කියලා ගන්න ගතියක් නෙවෙයි. එයාගේ හිතන ගතියේම මේ තියෙන්නේව යම්කිසි කාරණයක් එක්ක පළපදියක් නොවන ගතිය. එතකොට ඒකට බාහිරින් කල්යාණ මිත්‍යාගෙන උත්ැහෙනවා. එතර වෙන දහම් ඵලයක් එනවා. අර ඊට අනුගතව එතර වීම අර්ථාත්මික වීමක් වෙනවා. අන්නේ එතර වීම අර්ථාත්මික වෙන අවස්ථාවත් එක්ක තමයි අම්මා ඔය කියන්නේ යේනේ නෙහිම අඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා කියන්නේ. ඇත්තරම දැන් අපි ගත්තොත් දැන් අපිට අඤ්ඤතියක් කියන්නේ මේ දැන් අපේ ජීවිත ප්‍රයත්නත් එක්ක අඤ්ඤතියක් කරා යන ගතියක් තියෙනවනේ නේද? නමුත් මෙතන පරිදි යේනේ මන්නේ යම් යම් ආකාරයකද හඟින්නේ සතෝ තං හෝති අඤ්ඤතා සතෝ විද්ධිතව තං හෝති හේවි අඤ්ඤතා අඤ්ඤත්වයට පත්තේ අඤ්ඤ ස්වභාවයට පත්තේ කියන කාරණය එතන ධර්මතාවයක් කුළු ගන්න ඕනේ. ඒ නිසා මේ ඒක බුදුජානන් වහන්සේ ධර්මතාවයක් කුළු ගන්න ඕනේ තැනක් එක්කයි සිහිපත් කරන්නේ. සිහිපත් මෙහයින් අපි ජීවිතයේ යෙදෙන කාරණාත් අර මම මුලින් මතක් කළා වගේ ලින් කටෙන් නම් ලිඹට වැටුනේ. ඒ කියන්නේ අපේ අපි ජීවත් වෙන රටාවටම නම් අපි සතරක් කරා වැටෙන දුක් විඳින සත්‍යයට පස්තුනේ. දුකින් ඉතර වීමක් කරා යමු වෙන්න නම් ඔන්න මම දැන් දුකින් ඉතර වෙන්න මෙහෙම කරනවා කියන පදනම නෙවෙයි. අර යෙදෙන කාරණයක් එක හිතන ගතියක් ඉස්මතු වීමක් එක්ක ඒ හිතන ගතියකට බාහිරට යොමු වීමක් එක්ක තවත් හංගීමකට තවත් කල්පනාවකට තවත් සිතුවිලිකට යන තියෙන අවස්ථාව ගැන කතා කරන්න බැරි වෙනකොට හංගීමකට යන්නේ නැහැ. මඤ්ඤමාවකට යන්නේ නැහැ. ජීවිත කියන ප්‍රතිපදාව ප්‍රතිපදාත්මකව අර්ථාත්මකව ඊතර වීම තමයි කුළු ගැන්වෙන්නේ. ඒ නිසා ඉතින්දී අපි ඒ වගේ තැනකින් අදහස් ගන්නවා. සිතුවන් සරණයි.
සිතුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.
අප කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
පුරාණේ මහත්මිය කවුරුවත් ප්‍රශ්නයක් අහන්න නැත්නම් මම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අහන්නද සාන?
එහෙමයි අහන්න පියවන මහත්මිය.
හරි. බොම්මපින් පුරාණ මහත්මිය. ගෞරවනීය සායනාස්ලාගෙන් අවසරයි. මං සායනාස්ලා තැහුණාද දන්නේ නැහැ. මං මේ ලොකු සායනාස්ගෙන් මත කර ප්‍රශ්නේ අර භාවනා සති සම්පජාන භාවනාවදී මේ අර බාහිර මේ තද ගතිය පටවි ගතියයි අභ්‍යන්තර එහෙම කියලා ප්‍රශ්නේ මතු කරේ. ඒක සායනාසිකවයක මේ වැරදි මට හිතලා යන්න එපා. කුල ගලකට හැප්පෙන වෙලාවෙදී එතෙන්දී ඒ විචක්ෂණය කරන්න ඒ තද ගතිය මොකද්ද මේ හැප්පුනේ කොහොමද මේ තද ගතිය? ඒ වගේම තේජෝ ගතියට ඒකමනිකන් අර මේ ලිපපත්තු කරනකොට ඒ අපට දැනෙන රස්නේ එතෙන්දී තේජෝ ප්‍රත්‍යඥාන විචක්ෂණය කරන්න මට ඒකට වෙන උදාහරණයක් මට මතක නැහැ. වන්නත් මේ ඒ අනුව දැන් ෆයිනන්ස් එක අමතක දැස් ෆයිනන්ස් එක දැන් අර ඉතල මේ මහත්මයාගේ ප්‍රශ්නෙට පැහැදිලි කළ දුන්නනේ බාහිරයට යොමු වන්න කියලා. එතෙන්දී මට හිතුනේ ඒක දැන් පරස්පර මනහසේ ගැත් මේම විරුද්ධතාවයක් තියෙනවද කෙනෙක් එක මට වැටුණ විදිය ගන්නට. එතන මට පොඩ්ඩක් එහෙම මම හිතපු ඒ විදිය වැරදි. එහෙමයි නම් මට පොඩ්ඩක් තාටියක් පැහැදිලි කරලා දෙන්න පුළන්ද සයන්ස්? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අවසරය පැමිණි ස්වාමීන් වහන්සේලාගේ මේ ඒ පියනනුන අහපු ඒ කාරණාව ගැන මම ඉස්සෙල්ලම යමක් කියන්න කලින් මෙන්න මෙහෙම අදහසක් මම ඉදිරිපත් කරන්නම්. ඒක මේ මට දැන් මේ කාරණාව දැන් ඇති වෙච්ච අදහස. දැන් අපි හිතමුකෝ ලොකු සන්නාසයට ප්‍රශ්නේ ඉදිරිපත් කරා කියලා. දැන් ඉදිරිපත් කරලා දැන් ඒ කියන්නේ ඒක දැන් කොහොමද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් කොහොමද කියන්නත් ඕනද කියලා හිතෙනවා. දැන් මේක ලොකු සංසදයට ඉදිරිපත් කරලා ඒක ඉදිරිපත් කරන්න ඕනේ සුදුසුම කෙනාට නේ ඉදිරිපත් කරේ. එතකොට එතන යමක් හිතන්න කියන්නේ අහපු දෙයට උත්තරයක් නොදී හිතන්න දෙයක් මතු කරා. එහෙම නැත්නම් එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔන්න දැන් එතකොට දැන් ඕනට තියෙන හිතන්න යමක් හිතපු ඒ කියන්නේ තමන් ඉඳපු තැනින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරා ඒකට උත්තරයක් කියන එකට වඩා ඒකේ කො ඉන්න තැනක හිතපු විදිහේ වැරද්ද හෝ එහෙම නැත්නම් තවදුරටත් දැක්ම නිරවුල් වීම පිණිස ඒ දැක්මක් භාවිතා වීම පිණිස අදාළ උපදෙස් ටිකක් ලැබෙන්නේ ඇති. දැන් අපිට ගොඩාක් කාලවලට දැන් අපේ මේ හතෙන් පස්සේ කරන සාකච්ඡාවට උදේ ඇහුවා කියලා දැන් අපෙන් ගහන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා ඔන්න දැන් ලොකු සාමින්න හංසේට එහෙනම් බැයිද මේ කියන කාරණාවෙන් අපෙන් ඉන්නවා. ඊළඟ කාරණාව තමයි ඉතින් මේ අර මහා අරටුවක් තියදී ඇයි අය කොලාතු වලින් මේ නිකන් ඇල්ල යන කොළවලින් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඒකේ අරටුවක් හොයන්නේ එහි කියන කාරණාව ඒක මගේ හිතෙන් එන්නේ සත්‍යවාදීව ඉන එකක් නිසායි මම ඒක කිව්වේ. නමුත් අහපු දෙයට යමක් කියන්නම්. මොකද අර බාහිරට යොමු වීම කියන එක මම කිව්වනේ ඒකේ වගකීමක් තියෙනවනේ කියපු කාරණාව සම්බන්ධව. ඒක නිසා මම ඒක කියන්නම්. මූලිකවම අපි තේරුම් ගන්න ඕනේ අර වගේ මම මේ පියනනුවන්ටම ආවේනික කරලා නෙවෙයි කතා කරන්නේ. මේ අපි අර උදේ ලොකු සාමිනාහකට ඉදිරිපත් කරපු ප්‍රශ්න ආයි අපිට ඉදිරිපත් කිරීම කියන කාරණාව ඕනේ කියලා හෝ එහෙම නෙවෙයි. සමහර විට ගෞරවාන්විත බව, බයපක්ෂපාතිත්වය ඒක වැඩි වුණාම සාමිනාහකට හරි හැටි ඉදිරිපත් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක අපිටත් තියෙනවනේ කොහොම වෙලාවට. එතකොට එහෙම වෙලාවක ඒක නිරවුල් කර ගැනීමට මෙන්න මෙහෙමයි කියන අවංකභාවයකින් දෙන්න ඊටමත ඒක ප්‍රශ්නේ දෙපත් කාට කමක් නෑ. නමුත් අර ඒක සර්ව සාධාරණ විදිහට දහමට එකඟ විදිහට යමක් කිව්වට පස්සේ ඒකට අය අපිට ඉදිරිපත් කරන්න දෙයක්ුත් නෑනේ. එතකොට අපිට තියෙන්නේ මේ කරුණ ඔස්සේ පියන නෝනට හෝ වෙනත් නෝන කෙනෙකුට මහත්මයෙකුට සාමිනස නමුත් කියපු පිළිතුර අපිට කිවසීමට යමක් කිස්මත් වෙනවා. ඉතක් අපිට උත්තරයක් හම්බ වෙන්නේ දැන් පියනන අහපු කාරණාව ඔන්න ධාතුස්සේ හෝ මොනවා හෝ කියන කාරණාව තියෙන්නේ දැනුමොස්සේ අත්තිපදපොමේකේ ධාතු විභංගයේකේ ඒ මොනවා හරි සූත්‍රයක තියෙනවා. අපි ඉන්න තැනකදී ධාතු විභංග සූත්‍රයට අදාළව විමසන්න දෙවෙන්නේ තියෙන්නේ ධාතු විභංග සූත්‍රයේ කිව්වේ උකුසාති කියන භික්ෂුවට. එහෙනම් අපි උකුසාති භික්ෂුව හිතපු විදිහට ඒ සුදුසුත්තේදීලා ඒ විදිහට හිතුවනම් අන්න අපි තුන්වෙනි පාර්ශ්වයක් නොවි ඒ කාරණාවේදී ධාතු විස්තරය එතන අර්ථාන්විත වෙයි. ඒ පළවෙනි එක හත්තිපදෝපමයේ ශ්‍රද්ධා පටිලාභයක් එක්ක ඒ හත්තිපදෝපමයේ ධාතු විස්තරය කරන්නේ ඒ කාරණාවොසේ හිතාගෙන යන භික්ෂුවන්ට. කවුද කරන්නේ? සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තයන් වහන්සේගේ හැකියාව මොකද්ද? එහෙනම් සෝතාපට්ටි ඵලයේ විනිත කියලා තියෙනවානේ. සෝතාපට්ටි ඵලයේ ඉක්මවන්න දක්ෂකෙනා. එහෙනම් දර්ශනයේ සුවිසුද්ධ කරවීම පිණිස මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනාගතයත් එහෙම කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඒ බඳු භික්ෂුවක් ඒ කරන්නේ. එතකොට එහෙම යොමු වෙච්ච පිරිසකට දැක්මට අදාළ විදිහේ භාවිතයක් සිදු වෙන විදිහට ඒ විග්‍රහය කරන්නේ. ඊළඟට ධාතු විස්තරයේ සත්‍යපදපොමක ඉදිරිපත් කරන්නේ රූප වේ දුක මොකද්ද කියලා. ඊළඟට දුකාරේ සත්‍ය යටතේ පංච උපාදාන සංකීර්ණ පංච උපාදාන සංදා දුක්ඛ කියලා පංච උපාදාන සංදේ යටතේ රූප උපාදාන කන්දයක්සේ රූප විග්‍රහ ඉදිරිපත් කරද්දීනේ. එතකොට ඒක ඒක එතනදී දැනුමෝස්සේ සුපේ නිරවුල් වීමට තියෙන එක. හැබැයි පියෝනනෝනට අපි හිතමුකෝ ධාතු විස්තරයේදී දැන් අපි යමක ගලක් උඩ වාඩි වෙලා ඉන්නවා. අද ගතියක ගතියක් කියලා ප්‍රකට වෙන ගුරුසු බවක් ප්‍රකට වෙනවා. අපේ ජීවිතේ අපිට යන්න තියෙන්නේ ඒ බඳු දෙයක් එක්කනේ. නැත්තම් මේ දවස්වල සීතල නම් රස්නේ නම් අන්න ඒකත් එක්ක යෙදෙනවා. එතකොට මම මගේ යෙදීම ප්‍රකට වෙන හැටිනේ. එතකොට දැන් උදේ ගාමිණන්ස කිව්ව අඟුරු පැල්ලක් හරි මුහුරුණු වතුර වැටලා පිච්චීම හරි මොනව වුණාතර නානවා නම් ඒ විදිහේ යෙදීමක් වෙනවා. එහෙනම් දැන් එතකොට අපිට බලන්න වෙන්නේ අන්න යථාර්ථවාදී අපේ යෙදීම සිදුවන හැටි, අපිට ප්‍රකට වෙන විදිය, අපිට දැනෙන විදිය, ගෝචර වෙන විදිය. එහෙනම් ඒක ඒ විදිහට යොමු වෙන්න තියෙන්නේ. හැබැයි ඒ විදිහට යොමු වීම වෙන්නේ යථාර්ථවාදීව සංකල්පයකට යන්නේ නැතුව යථාර්ථවාදීව මට හමු වෙන විදිය. ඒතකොට මට හමු වෙන විදිය සද්දද, ගොරෝසුද, සියුම්ද, මොකද්ද, මේ උමුසුම්ද, පීතලද, ඒ හමාගෙන යන ස්වභාවයෙන් මොකක් හරි එකක්ද, ඒ මොකද්ද වැකිරෙන ස්වභාවයක් තියෙන්නේ මොකද්ද කියන කාරණාව ඒ ඇත්තට දෙන්න ඕනේ, ඒක යථාර්ථයක් වෙන්න ඕනේ. ඒ යථාර්ථවාදී තැනින් පටන් ගත්තම අන්න අර දැන් අර කලින් අහපු මොනාගේ ප්‍රශ්නෙ විදිහට අපිට දර්ශනවාදීව මේ හිත ඇත්ත මොකද්ද, මේකේ මේ සිත්තේ සීතලක් දැනෙනවා කියන එක ඇත්ත මොකද්ද, මේ ගලක වාඩි වුණාම කුරෝසුට මේ දැනීම කියන කාරණාව නෙත් වඩා අර ගුරුසු භාවයකදීම ඒ මොකද්ද ඒක මටනේ හම්බ වුනේ. එතකොට ඒක හිතන රටාවක් එක හිතන්නේ වුණා. හිතන්නේ මොහොතේ යන්න දැන් මේ මේදීම කියන කාරණාවට තමන්ගේ පැත්තෙන් අර ඉස්සෙල්ල විදිහටම ඒ කාරණාවත් එක්ක යොමු වීමක් එක තමයි දිනුනේ. එතකොට ඒ කාරණාව යථාර්ථවාදීව ඒ කියන්නේ දර්ශනය කියන කාරණා, ඒ කියන්නේ දර්ශනවාදී අසරණකම කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් විතරම කියන්නේ. අන්න එතනදී මේ ධර්මයේ කියන කාරණාව මේ දැන් අපිට තියෙන විශේෂත්වය තමයි මේ හැමෝටම හිතන්න කියලා දුන්න කෙනා, හිතන්න කියලා දුන්න කෙනා මේ හිතන රටාවට අදාළ වූ දේශනා පරියයන් ඉදිරිපත් කරනවා. ඒක නිසා බුද්ධ වචනේ ඇහෙනවා, හිතන රටාවක් දියුණු වෙනවා නම් අන්න බුදු වචන ඇහෙන්නේ නැහැ, බාහිරට යොමු වෙන්නේ නැහැ, අපිට නම් සජීවී ප්‍රශ්න කරන්න බෑනේ කියන කාරණාව ටිකක් නෑ. මොකද දේශනා පරියායන් ගිය අදාළ විදිහට ඇහෙනවා. හිතන දේවල් සම්බන්ධව මෙහෙම සඳු උබේට හෝ වෙනත් ක්‍රමවලින් ඉදිරිපත් කරනවා අපිට දැන් මේ බාහිරට යොමු කියන්නේ ඒක තමයි අපිට හැකි ප්‍රමණය. ඒතර අපි හිතීම දියුණු වෙනකොට අන්න ප්‍රශ්නේ එතන ඉඳලා නෙමෙයි ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. අපි අර සාගරිකටේ උඩේ ඉදිරිපත් කරේ. ඒ කියන්නේ අපි හත්තිපද කොන්සූට් එක කලින් ඇහුච්ච විදිහට නෙමෙයිනේ දැන් ඇහෙන්නේ කියන කාරණා. ඒතකොට කලින් ඇහිච්ච විදිහට හිතපු මම නෙමෙයි දැන් අපිට හිතන දේවල් ගොඩක් හම්බ වෙලා තියෙනවානේ. එහෙනම් අපේ දියුණුව කියන එක අපිට වැයෙමිට ගෙවනවා කියන එක කියන්න බෑනේ. ගෙවන් කියන එක ගෙවා ගන්න ඕනේ කෙනෙක්වත් නැහැනේ අපිටනේ. එහෙනම් අපිට තියෙන්න ඕනේ ඉන්න තැනක ඉඳලා අපිට හිතන රටාව දියුණු කරගෙන යන්න. හැබැයි ඒක ධාතු විභංග සූත්‍රයේ හෝ අත්තිපදම සූත්‍රයේ හෝ ධාතු පරියායේ නෙවෙයි අපි කල යුත්තේ. ඒක දැනුම වශයෙන් වටිනා දෙයක් ඇටියට නිරවුල් කරගන්නවා. එතනදී ඒක ඒ විදිහට දෙනවා. ඒ කියන්නේ සුතේ නිරවුල් වෙනස. ඒක අර්ථාන්විත වීම වෙන්නේ සේකෙක් එක්ක. එතකොට අපිට ඉන්න තැනකදී අපි සේකද නැද්ද කියලා හිතන්න නෙවෙයිනේ අපිට තියෙන්නේ. යෙදෙන විදිය දකින්න ඕනේ. යෙදෙන විදිය දකින්න ඕනේ වචනේ නෙවෙයි ධර්මයේ. හත්තිපතුල ප්‍රමයේ කියන්නේ ඕන මේක. දැන් අපිට කලින් ආව යේන තිමඤ්ඤති තතෝතං හොති අඤ්ඤතා කිව්වා. වචනේ නෙවෙයි ධර්මයේ ඉන්නේ වචනෙන් ඉස්මතු කරන සිදුවීම බලන්න. එතකොට ඒ සිදුවීමක් එක්ක තමයි මේ වචනය කියන තැනට යන්න එපා. ඒක නිරවුල් කරලා තියාගන්න. යෙදෙන කාරණාව මම කියන කාරණාවක් එක්කම යෙදෙන්නේ. මම නැති වෙන්න යෙදෙනවත් හිතනවත් නෙවෙයි. මට යමක් ඕනේ කියලා හිතනවත් නෙවෙයි. මේ මම කියලා ගන්න බෑනේ කියලා වෙන්න හිතනවත් නෙවෙයි. මේක මේ උපාදානයක් එක්කනේ සිදුවෙන්නේ. ඒව මුකුත් දාන්න ඕනේ. ඇත්ත මොකද්ද? තද ගතියක් නම් ඇත්ත මොකද්ද? කුණුසුමක් නම් ඇත්ත මොකද්ද? කියන එකට එන්න ඒ හිතන තැනදීම කොහොමත්ම මම කියලා කාරණාවක් එක්ක නෙවෙයි හිතන ගතිය දෙන්නේ යථාර්ථවාදී විතරයි. තිරුවන් සරණයි.
අවසර සයින්ස් මේ මම අර ඒ විදිහටම අපේ ලොකු සයින්ස් එකෙන් අප ප්‍රශ්න යොමු කරේ සයින්ස්ලා හිතන ඉතියාද කියලා දාන්නේ නැති නිසා සයින්ස් එක ලොකු සයින්ස් මට ඒක හොඳටම පැහැදිලි කළ දීලා මට දුන්නා ඒක කියලා මට අධ්‍යයනයක් දුන්නා හිතන්න. ඉතින් මට ඒක හොඳටම තේරුණා අර සයින්ස් වල දෙනවම දැන් අර බාහිරට යොමු වීම ගැන කියෝ නිසා මට අන්න එතන පැහැදිලි කරගන්න තමයි ෆයිනන්ස් වන් මයික් එක යොමු කරේ. අපිට ෆයිනන්ස් ඇත්තටම ගුරු ෆයිනන්ස්ල වගේ අපිට අපි මං ගැන බලනකොට මට කල්යාණ මිත්‍රයන් වහන්සේලා කියලා දෙනවා. එතකොට මේ එහෙම මම එහෙම අර මට ඒ වචනයක් එන්නේ නැහැ ඒකත් ගලපන්න. එහෙම හිතුවේ නැහැ ෆයිනන්ස් මට අර දැන් ෆයිනන්ස් වෙලා අර ඉස්සලහපු අර ඒ මහත්මියගේ ප්‍රශ්නෙට බාහිරට යොමු වන්න කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න තමයි නැවත වරක් ඒක ඇහුවේ ෆයිනන්ස්. ෆයිනන්ස් ඒ පැහැදිලි කර දීපු ඒකත් බොහෝ මං ආදරයෙන් මං ඒක මේ පිළිගන්නවා. ඒ දීපු අවවාදේ මේ ෆයිනන්ස් වලට බිහේවින් කුසලත් වෙනෝනේ ඉක්මනින්ම නිවනින් නිවීමට මේ සියලුම කුසල් හේතු වේවා වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරන සංඥාස හොඳ පැහැදිලි කිරීමක් කරලා දුන්නා මට.
තිරුවන් සරණයි රවි මහත්මයා. ඉස්සෙල්ලා අපිට ඔබතුමාව ඇහුන්නේ නැහැ. මේ දැන් ඇහෙනවද කතා කරගෙන ඉන්නවා? තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. රවි මහත්මයා ඩිස්කනෙක්ට් වුණා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. තිරුවන් සරණයි සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ මේ මේ සංඥාව ගැන සාකච්ඡා කරපු ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාවකින් තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. එතනදී ලොකු ස්වාමීන් වහන්සේ කියන ලොකු විස්තරයක් කරනවා. ඒකෙම මම කෙටියෙන් කිව්වොත් ස්වාමීන් වහන්සේ මේ සංඥාව කියන්නේ හඳුනා ගැනීම ගැන තමයි යෙදීමෙන් බලන විදිහ තමයි එතන කිව්වේ ටික. එහෙම කියලා ඒ හඳුනා ගැනීම කියලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ඒක හරියටම උනේ නැත්ත ඒ එහෙම කියලා ඉවරලා ස්වාමීන් වහන්සේ ආපහු විස්තරයක් කරා ලොකු ස්වාමීන් වහන්සේ අර 11 ආකාර ගැන ඊළඟට බලන්න කියලා. ඒ පාර මට හරියටම මේ මට වැටුණ විදිහ හරි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කොමාරි හඳුනා ගැනීම හරි විදිහටම අර්ථවත් වුණා නම් අර 11 ආකාර බලන්න ඕන නැහැ කිව්වා. මට තේරුණ විදිහ ස්වාමීන් වහන්සේ වැරදි දන්නේ නැහැ. 11 ආකාර ඒ ටික බලන්නේ අර සාසව උපාදානීය කොටස තමයි එතකොට දකින්නේ කියලා කිව්වා. ඔව් එතකොටම ස්වාමීන් වහන්සේ තව සක්කාය දිට්ඨි පජානාති වෙන තැනත් එතන කිව්වා වගේ තමයි මට නිකන් තේරුණේ. අන්න ඒ වගේ ටිකක් එතන ස්වාමීන් වහන්සේ එච්චරම ඒක මට නිකන් ඒක එතන සාකච්ඡාව කියලා දෙනකොට හොඳටම තේරුණා. ඒ වුණාට ඒ වාරයේ කෙනෙක් නිකන් ගැළපෙන හැටි කොහොමද වගේ නිකන් ඒ කියන්නේ ඇයි ආපහු 11 ආකාරයක් බලන්නේ? ඒකත් එනම් බලන්න ඕනද? සම්පූර්ණ හඳුනා ගැනීම අර්ථාමිත වුණා නම් මේක වුණ නැද්ද? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි ඇති වුණේ ස්වාමීන් වහන්ස. එතකොට මට ඒත් එක්කම ඇති වුණා මේ ස්වාමීන් වහන්ස දැන් අර 11 ආකාරේ නම් දැන් ඒවා ස්වාමීන් වහන්ස ඒවත් ස්කන්ධද? දැන් අපි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ස්කන්ධ කියන්නේ. එතකොට දැන් 11 ආකාරයෙහි රූපේ පැවැත්මනේ රූප උපාදාන ස්කන්ධය ඒ විදිහට ගන්න. එතකොට 11 ආකාර ඒ කියන්නේ ස්කන්ධ වලින් අපට එතර වීමට බලපාන ස්කන්ධ ටික තමයි රූප වේදනා සංඤා සංකාර විඥාන කියලා පංච උපාදාන ස්කන්ධ ඒ ස්කන්ධ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරේ කියලා වගේ තමයි මට නිකන් හිතුනේ අර 11 ආකාර ඒ කියන්නේ ඒවත් ස්කන්ධ තමයි ඒ අන්න ඒක ටිකක් පැහැදිලි කළ දෙන්න සමිට මට හරියටම ඒක මම හරියටම දන්නේ නැහැ මත් එක හිතන දෙයක් කිව්වේ ගෞරවනීයලා සිතා සාමින වහන්සේ මට ඒ කාරණාව පැහැදිලි කළ දෙන්න කියලා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අහපු ප්‍රශ්නේ ඇත්තටම මෙහෙමයි. දැන් මේ අහපු ප්‍රශ්නෙට මේ කියන්නේ මම දරාගෙන ඉන්න විදිහට සුපේ නිරවුල්, කියන්නේ දැනුම නිරවුල් වීමක් විතරයි මේ කරගන්න හදන්නේ. මේක ජීවිතයේ හිතන රටාවක් කරගෙන ඒ හිතන රටාවට මේ ආදේශ කරගෙන ගලපගෙන නිගමනවලට ඇවිල්ලා මේකයි රූපකන්දේ මේකයි රූපපාදානකන්දේ කියන තැනට දෙක ගන්න නෙවෙයි. දැන් හඳුනා ගැනීම කියන කාරණේ කියන්නේ සංඥාව කියන කාරණේ කියන්නේ විවහාරය කියන්නේ ඒ කියන්නේ හඳුනා ගැනීම කියන්නේ සංඥාවක විපාකයක් හැටියටනේ. ඒතකොට හැබැයි විවහාරය කියලා කියන්නේ ඒක වුණාට විවහාරය වුණත් දැන් අපි කතා කරන එකම නෙමෙයි විවහාරය කියන්නේ. ඒ කියන්නේ මට මතක හැටියට සමාධි භාවනා සූත්‍රයේ මන්දාර අපි වදති කියන අර කතා කරන්නේ. එතකොට අන්නේ අපිට යමක් ඉස්මතුලා යෙදෙන විදිහක් එක. හැබැයි දැන් මේ හඳුනා ගැනීමක් කියන්නේ සංඥාවක විපාකයක් නම් විවහාරය. දැන් මේ විවහාරය කියන කාරණාව අපිට රූප නෙමෙයි සංඥා උපාදාන ඛණ්ඩය හරි 11 ආකාරයකට හරි මේක ආස උපාදානි ඇතුව හරි නැතුව හරි කියලා විවහාරයක් ආපහු එනවනම් ආය හඳුනා ගැනීමක් නේ. එතකොට දැන් එහෙම එකක් එක ලැබගන්න නෙවෙයි මේ කාරණාව කතා කරන්නේ. නමුත් අපි දැනුම නිරවුල් කළගත යුතුයි. නැත්තම් අපි ඒ කේවිල්ලක් කියන එක හඳුනගෙන ඒ විවහාරය හඳුනගෙන ඒක තුල පිහිටන. ඒක හොයන්නේ නැතුව ඒක තුල පිහිටන්නයි හදන්නේ. එතකොට ඒින්නම් ඒක පිරිසිදු හොයන්නයි තියෙන්නේ. නැත්තම් ඉතින් අර අපේ අප්‍රඥාතන් යෝගමයන්ති වචනෝ කියලා අර කියන්නේ. එතකොට ඒක එහෙම වෙනවා. එතකොට කියෙන්න අඳුරගෙන ඒ විවහාරය කියන එක ඒක තුල පිහිටලා ඒක හොයන්නේ නැතුව පිටින්ද අර මාර වසනියට යනවා කියන කාරණාවකට තමයි අපිත් ගහගෙන යන්නේ එහෙම. හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ ඒක දැක්මක් කියන කාරණාවනේ. ඒක භාවිතාවෙන් ඒ දැක් මක් කියන කාරණාව අපේ සිදුවීම කියන අපි මෙතන ඉඳලා සිදුවීමක් කරගන්න හෝ අපේ ඉදීමක් පිට බලන්න හෝ යනවා කියන කාරණාවකට ඉන්න ඕනේ. අපිට තියෙන්නේ ලෝකේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන්නේ අනිවිතිකාමින්ට උනත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා තමයි කතාවට ඉඩක්. ඉතන කෙනෙක් එක්ක හිතන විදිහක් එක්ක. එතකොට ඒ කාරණා ඒ විදිහට අපිට කතා කරද්දී අන්න රූපය කියන කාරණාවත් එක්ක එහෙම නැත්නම් හඳුනා ගැනීම කියන කාරණාවත් එක්ක එහෙම නැත්නම් විඳීම කියන කාරණාවක් එක්ක අන්න දැන් අර දකින්න විදිහක් මේ කතා කරන්නේ. එතකොට දැන් රූපය කියන කාරණාව දැන් අපි අර බාහිරට යොමු වෙලා දැන් උතනදී අර දැන් චංකේ සූත්‍රයට අදාළව මේ දැන් රූප වේදනා සංඥා සංකරණී රූපිකාමී හෝ මේ හිතන ලෝකේ හිතන මිනිසුත් එක්ක කතා කරාට රූප උපාදානස්කන්ධ රූපස්කන්ධ කියන කාරණාව එයාලා එහෙම අනිත් ශාසනවල කතා කරනවා කියලා එකක් නැහැ. එහෙනම් මේ මොනවා හරි කාරණාවක් එක්ක අපි මේ විදිහට අපි හිතන රටාව දියුණු වීමක් එක්ක ලෝකේ අර බාහිරට යොමු වෙනවා කියන කාරණාවක් එක්ක ඉදින් අන්න දැන් රූපේන එකන ස්වરૂපය කියන කාරණාවක් එක්ක මේ දැක්ම දැන් ස්වરૂපේ මොකද්ද කියලා එහෙමනේ හිතන ගතිය කිදිලා තියෙන්නේ. දැන් මේ ඉන්න කෙනෙකුට ලෝකේ කියලා දෙන මේකක් මිසක් අර මේකේ යෙදීමක් එහෙම කරගන්න හදන්න එපා. මේ එතකොට එහෙම අපි හිතමුකෝ දැකීම මුල් කරගෙන හඳුනා ගැනීම ඕනෙම Tamante එදෙන කාරණා මුල් කරගෙන අන්න දැන් අපි ස්වરૂපයක් කියන කාරණාවක තුන කතා කරන්නේ ස්වરૂපයක් කියන කාරණාවක් එක්ක බැඳීමින් යුතු යෙදීමක් තියෙනවානේ. ඒ හිතන කියන්නේ ලෝකේ ඉන්න කෙනෙක් එක්ක කියන්නේ ලෝකේ ඉන්න කෙනෙකුට කියලා දෙන්න එපා මේක. එතකොට කියලා දෙන්න වෙන්නේ දැන් අර අපි හිතමුකෝ දැන් නෝන ලකින විදිය මම වෙන කෙනෙකුට කියලා දෙන්න. ඒ කියලා දෙන්න තමයි අර ටික තියෙන්නේ. භික්ෂුන්ට කියලා දෙනවා. එයි වැඩ පිළිවෙල මේ සාසනය කියලා ඒකයි දැන් රූපය හොයාගෙන යද්දී වේදනාව හොයාගෙන යද්දී අර බුදුරජාණන් වහන්සේ කියන කාරණාවට ධර්මයේ තියෙන විදිහට හිතාගෙන යද්දී අන්න ලෝකේ දැන් එයාට නිවීමක් නිවීමක් නෙවෙයිනේ කතා කරන්නේ. එහෙනම් එයාගේ සිදුවන වැඩපිළිවෙල අර්ථාන්විතව පෙන්වන්න ඕනේ කෙනෙකුට කියලා දෙන්න ඕනේ. අන්න ඒක ස්වરૂපය කියන කාරණාව කියන කාරණා හොයාගෙන යද්දී අර ස්වરૂපය කියන කාරණාවත් එක්ක අර බැදී මිනුතු එදීම කියන කාරණාව පෙන්වන්න එපා. යන්න සාස උපාදානිය කියන කාරණාවත් එක්ක අර අතීත අනාගත වර්තමානෝ වීණපනිත දුරළඟ ආදී වශයෙන් ওই විදිහට පෙන්වනවා. මේක එකෝස් ආකාරයත් කියලා ගන්න ඕනේ. සියලු යෙදී මේ විදිහට බලන්න කියලා කියනවා. ඒ කියන්නේ සමහර තැන්වලදී අනිත් ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට යම් දැක්මක් ගොඩනංගනවා. ඉන්න තැනක ඉඳලා මම කියලා ගැනීම සුදුසුද? ඒ කියන්නේ යෙදීමක් හැටියට ලැබීමක් වෙන්නේ නැත්නම් ඒක පිළිතන්න පුළුවන්ද? ඔන්න ওই විදිහේ දැක්මක් කතා කරන්නේ. එතකොට දැන් අර නම්බකෝ ආද ඔය වගේ ආදී අනිත්‍ය ගැන කතා කරන කජනී මට මතක නෑ මහා රාහුලෝ ආද ඔයගේ චූත්‍රවල කතා කරනවානේ. එතකොට ඒ තැන්වලදී කතා කරන්නේ අන්න අර විදිහට සම්පූර්ණයෙන්ම නිට්ටියනම් දුකනම් කියන කාරණාවත් එක්ක තමයි අර මගේ අල්ලා ගැනීම වශයෙන් ගන්න බෑ කියලා අර ඔය විදිහට දැක්කේ. ඔය දැක්ම මතු කරලා ඒ දැක්ම භාවිත කරන හැටි කියලා දෙනවා. ඒ භාවිත කරන අර විදිහට දකින්න කියලා. දැන් දකින්නේ කියන්නේ කොහොමද? අර දැකපුවම කියලා ගැනීම සුදුසු නැහැ කියන දැක්මට අනුව අර විදිහට සම්පූර්ණයෙන් අර එහෙම දැක්මක් භාවිත කරන හැටි කියලා දෙනවා. එතකොට ඒවා ඒ තැන්වල නිරව වෙන්න ඕනේ. එතකොට දැන් අපි හිතමුකෝ ඔය කාරණාව ඔය විදිහට කියලා දීමක් වෙනවා. එතකොට දැන් අර මට මතක නෑ පේන පින්දුපම සූත්‍රය පොඩ්ඩක් නෝන අහලා බලන්න. ඒකෙදි සම්පූර්ණ බහර සූත්‍රයේ ඕක තියෙනවද කොන්ද මට මතක නෑ හරියට සූත්‍රය. ඒකෙදි දැන් කතා කරන්නේ කෙලින්ම අර උපමාවක් වෙන පිට පෙන්නලා සම්පූර්ණයෙන්ම එබඳු දැක්මක් තියෙන කෙනෙකුට. ඒ දැක්මක් තියෙන කෙනෙකුට අර ඒ භාවිතයක් දැක්මක භාවිතයක් තියෙන කෙනාට අන්න අර ඥානයක විග්‍රහයක් විදිහට වගේ ඉදිරිපත් කරන රූපක්. දැන් යෙදීමක් දැන් අපි ඉන්න තැනක ඉඳලා යෙදීමක් හෝ එහෙම ගන්න එපා. සාස උපාදානය කියන කාරණාව ඇවිල්ලා ඒ කියන්නේ ඒක ලෝකේ මම බැඳිලා ගිහින්නා මම ආශ්‍රවත් එක්ක ඉන්නවා කියන එක නෙමෙයි. ඒ කාරණාව සම්පූර්ණයෙන්ම අර ඥානයක සිදුවීම කියන එකක් එක රූපකන්ද කියන සංගාවේදී මේ ඥානයක විග්‍රහය වගේ යන්නේ. ඒ වගේ අදහසක් තමයි මට තියෙන්නේ. ඒක සුත්තිං ගෞරව කරගැනීමේ අදහසින් ඉදිරිපත් කරේ. ඒක පොඩ්ඩක් ඔය පේන පින්දුපම සහ බහර සූත්‍රයෙන් මෑතක කරා ওই දෙකේ මම හිතන්නේ අර්ථාන්ත විග්‍රහයක් ලැබෙයි. ඒ දෙක පොඩ්ඩක් අහලා බලුවා නම් බයි පෙරවන් සරණයි.
පෙරවන් සරණස දැන් අර අපි ඕනම දෙයක් විමසනකොට ඒ යෙදීනේ අර 11 ආකාරයෙන් ඉදිරිපත් නිසා ඒක අමුතුවෙන් එහෙම බලනවා නෙවෙයි කියන එක වගේ.
ඔය 11 ආකාරය අපිට මෙතන ඉඳලා බලන එකක් නෙවෙයි කියන්නේ. 11 ආකාරයක් කියදෙනවා කියලා ඒකුත් නෙවෙයි කියන්නේ. දැන් හිතන්නකෝ දැන් දකින්න දෙයක් මුල් කරගෙන හිතනවා නම් එහෙන් දක්පු රූපයක් නම් ඒක මමවද මගෙන් බාහිර මොනහරු විදිහකට අපිට හිතන්න විදිහක් තියෙනවනේ ලෝකේ ඒක යෙදෙන විදිහක් එක්ක. ඒක හිතනකොට 11 ආකාරය තියෙනවද නැද්ද කියන එක ගන්න එපා. ඒක දැනුමක් නේ. ඒක සූත්‍ර විග්‍රහයක් නේ. අපිට 11 ආකාරයක යෙදීමක් නෙවෙයිනේ අපි ඉන්න තැනක යෙදෙන්නේ. මම දකින්නවා මම නැත්නම් දකින්න දෙයක් තියෙනවා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්නේ මම මට දකින්න දෙයක් තියෙනවා. දකින්නෙක් දකින්නක් වෙන විදිහ. එතකොට ඕමනේ අපේ යෙදීම පටන් ගන්න වෙන්නේ. එතකොට දැන් අපි මෙතනදී අපිට 11 ආකාරයේ කියන එක බලන්න කියත් එහෙම අපි නිකාන් අර විතක්ක ਵਿਚාරවලට යනවා. ඒ කියන්නේ තමයි තර්කයකට යනවා විතරයි. ඒ කියන්නේ දැන් අපි මෙතනදී මට 11 ආකාරයක් තියෙනවා නේද මේ දකින්නේ. අතීත අනාගතයක් තියෙනව නේද? වර්තමානයකුත් මම ඉන්නව නේද? මේ හීනපනිත ඕ එහෙම ඉන්නේ නැහැනේ අපිට. අපිට එහෙම එකක් නැහැ. අපිට තියෙන්නේ මම ඉන්නව මට පේ. ඕකනේ ඉච්චරනේ අපේදීම. එතකොට ඉන්න තැනකදී සූත්‍රේ ගලපන්න එපා. සූත්‍රේ කියන විදිය ඔය තිබිච්චා. ඉන්න තැනකදී කියන්නේ අපි එතන 11 ආකාරයක කතා කරන්නේ දැක්මක් භාවිතා වෙන විදිය. දැක්මක් ඉස්සල දැක්ම ඇති කරගන්න අපි හිතන්න ඕනේ නැත්ත මොකද්ද කියලා. ඇත්ත මොකද්ද කියලා හිතවුත් අන්න දැන් අපිට ඇති වුණා කියන්නකෝ. දැකීම මොකක්ද? දැකීම මමද නැත්නම් ඇසීම මමද මගෙන් බාහිරද? ඇසීමම එකයිද? ඔය විදිහට හිතනකොට අන්න දැන් මම කියලා මේක යොදන්න කොහෙටද? ප්‍රශ්නයක් එනවනේ. එන මම කියලා යොදන කාරණාව ඒ ඒ යෙදීම තුලම අන්න අර්ථා ඒ කියන්නේ අර්ථාන්විතව දැක්ම අර්ථ ඒ කියන්නේ මම කියලා ගැනීම සුදුසු නෑ කියලා කාරණාවක් කරනන් යෙදෙන්නේ ඔය විදිහට ඊටු යෙදී බලන්න ඒ යෙදී විස්තර කරන විදිහ තමයි ඒ කියන්නේ ඔය දැක්මක් මතු කරලා ඒ දැක්මින් යුතුව අර යෙදීම බලන්න කියනවා. ඒක යෙදී එතන යෙදීමක් බලන්නේ ඒ දැක්මක් මතු කරලා ඒ දැක්මක් එක කතා කරන විදිහ තමයි අර 11 ආකාරයක යෙදීම ඒ විදිහට බලන්නේ. අතීත අනාගත වර්තමාන හීනපනිත දුරලඟ සියුම් ගොරෝසු ආදී වශයෙන් ඔය යෙදීම බලන්න කියන්නේ. එතකොට යෙදීම බලන්න කියන්නේ අර දැක්මක් පුළු ගන්නලා ඒ දැක්මේ භාවිතයක් ඇටියට. අපිට මෙතන ඉඳලා යොමු වීම පිණිස අපි හිතද්දී දැක්ම කියන කාරණාව 11 ආකාරය අපි මෙතෙන් අරගෙන 11 ආකාරය මෙතන සිදු කරගන්න ඕනේ නෑ. ඉස්සෙල්ලා අපි ඉන්න තැන යෙදෙන විදිහයි දකින්න ඕනේ. ඒ ඇත්ත මොකක්ද කියනයි නැත්තම් මොන අවින්නේ අපිට අර සූත්‍ර දැනුම කියන එක සංකල්පමීය වශයෙන් මෙතෙන් අරගෙන සංකල්පේ නිරවුල් වීමක් වෙනවා අපිට. එහෙම අපි 11 ආකාරය මෙතන බලන්න ගියොත් එහෙම අර 11 ආකාරයේ සංකල්පයක් නේ අපිට තියෙන්නේ. යථාර්ථයක් නෙවෙයි. ඒක යථාර්ථයක් වෙන්නේ දැක්මක්. දැක්ම කියන එකෙන් අදහස් කරන්නේ අඩුව දර්ශන සුසුද්ධිය වෙන්න ඕනේ. දැන් මම කියලා ගැනීම සුදුසු නෑ කියලා සංකල්පයක් වෙන්නේ නැහැනේ අපිට. මම කියලා ගැනීම සුදුසු නෑ කියලා අපිට මට හම්බ වෙන්නත් දෙන්නේ. මට හම්බුනොත් එහෙනේ ඒකම කවුරුත් ප්‍රශ්නයක් නේ. එහෙම වෙන එකක් නෙවෙයි. දැක්මක් කියන කාරණාව ඉවෙන්නේ දැක්ම මගේ කියලා එකක් නෙවෙයි අය. මම කියලා ගැනීම සුදුසු නෑ කියන්නේ. දැන් මෙතන අනිත්‍ය දුක්ඛ කතා කරලා අනා අනාත්මය කියන කාරණාව මම නැතිවීමත් නෙවෙයිනේ. මම කියලා ගැනීම සුදුසු නෑ කියන කාරණාවේ දකින්න විදිහකට පෙන්නනවා අන්න ඔය විදිහට සම්මප්පඤ්ඤාය දත්තබ්බන් කියලා අර විදිහ 11 ආකාරයේ කියන කාරණාව බලන්න කියලා 11 ආකාරයක් කියලා දාන්න ඕනේ. ඒතර තියෙනවා අර අතීතනගත වර්තමාන ඔය විදිහට දකින්න කියලායි මේ පෙන්නන්නේ. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව කොළු ගන්නලා කතා කරලා. ඒතකොට අනිත්‍ය කියන විග්‍රහය දැන් චක්ක සූත්‍රයේ කොහොමද කියන්නේ? අර සද්ධාදී මුච්චති කොහොමනේ කියන්නේනේ? චක්කුම් අනිච්චං කියන කාරණාවත් එක්කනේ සද්ධාවෙන් දැක ගැනීම කියන කාරණාව විග්‍රහ කරන්නේ. එතකොට එතන දැක්ම පුළු ගන්නලා කියන්නේ අපි අනිත්‍ය හොයනවත් නෙවෙයි අපි ඉදීමයි හොයන්නේ. ඇස එකෙන් දැකීම මොකද්ද? ඇස මොකද්ද? රූපේ මොකද්ද? ඉන්න තැනක ගන්නයි තියෙන්නේ දැනුම වෙනයි. ජීදන කාරණාව ජීවිතේ ඒක ඉන්න තැනකදී වෙනයි. සූත්‍රේ නිරවුල් වීමයි ඒක එක්මක් ඇතිවිච්ච තැනදී ආය අපිට 11 ආකාරයක් හම් වෙනස් එකක් ඉදිරි වෙන්නේ නැහැ. මම කියලා ගැනීම සුදුසුම ඇත්ත. ඒක මට 11 ආකාරයක් හම් වීම ඇත්තයි වෙන්නත් ඒ නිසා දැඩුම කියන එක ගලප ගන්න ගියත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ හොඳට පැහැදිලි කරා. මට ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ දැන් ඔහොම ප්‍රශ්නයක් මුලින් තිබුණෙම නැහැ. ඔය 11 ආකාරය බලනවා තේ ඊළඟ ඔක්කොම අර එකටම යෙදිලා තියෙනකොට ඔක්කොම දැන් අර මේ අනිත්‍ය දුකනස් බැලනවා නම් ඔක්කොම ඉතින් ඒවා මේ නිෂ්ප්‍රභාවයලා යනවනේ. හැබැයි සංස මං හිතන්නේ මං අර සාකච්ඡාව අහලා ඒක හරියට කොතනක හරි මම ඒ අහන එක වැරදි විදිහට තේරුම් ගත්තා. ඒ නිසාම තමයි මේ ප්‍රශ්නේ ආවෙත් කියලා මට හිතර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනකොට කොහොම වුණත් දැන් ඒ සුදුසය මේ වඩාත් ඉතින් දුනා ස්වාමීන් වහන්සේ ගොඩක් පින් එකට ස්වාමීන් වහන්සේ තව පුංචි ප්‍රශ්නයක් මේ දැන් ඔය බාහිරට යමු වෙන එක ගැන කතා ඉච්ච නිසා මට ඒකත් මතුනේ. සමිනස දැන් මම ඇත්තටම මේ සමිනස මිට කලිනුත් මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙනවා. ඒත් ඔය සම්බන්ධව පොඩ්ඩක් මේ ඒ කියන්නේ අර මේ අනුගත වෙන්න සජීවීවම ඉන්න ඕනද එහෙම වගේ. ඒතර සමිනහන්සේ ඒකටත් පිළිතුරක් දුන්නා මට ඒ ඉස්තර දවසක. ඒතර සමිනස මට මෙතනදී නිකන් ආපහු හිතුනේ දැන් ඔය අනුගත වෙන කියනකොට දැන් අපි ලොකු ස්වාමීන් වහන්සේමත් පැහැදිලි කළ දීලා දේශනාවල දැන් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකට දැන් අර මේ යෙදීමක් විදියට ලැබෙනවද එහෙමනම් ලැබීමක් නැත්නම් පිහිටීමක් වෙනවද එහෙමනම් මම කියලා මගේ කියලා ගන්න පුළන්ද ඒ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනනේ ස්වාමීන් වහන්සේ ඒ විදියට මසන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි මොකක් හරි විමසගෙන යනකොට දැන් අපිට දැන් ඔය ටිකත් අපිමනේ බලන්නේ දැන් අහලා හින්දා ඉස්සර අහන්න නැතුව නම් අපි දන්නේ නමුත් දැන් අහලාම ඒක දැන් ලොකු ස්වාමීන් වහන්සේ දැන් කියනනේ මේ විදිහට අහන්නේ මෙහෙම මේ හින්දා මෙහෙමද කීක දැන් ඒ ටික දැන් අපි විමසනකොට අපි මහ ගන්නවා. ඒක ස්වාමීන් වහන්සේ දැන් එතකොට දැන් අපිම නේද ඒකාපහු බලන්නේ වගේ නිකන් මට හිතෙනවා එතනත් ඒකත් නිකන් වැරදි මන වශයෙන් ප්‍රශ්නයක් ගන්න ස්වාමීන් වහන්සේ කොහොමත් මට ඒකත් පොඩ්ඩක් නිරවුල් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඇත්තටම ඉතින් මේ ඇත්තටම අපි තමයි බලන්නේ. මම තමයි බලන්නේ. අපි කියලා බහුවචනේ ඕනේ නැහැ. මම නම් මම තමයි. ඔව් එතකොට මේ ආයේ මේක තමයි යථාර්ථය. ඒක සංකල්පය නෙවෙයිනේ. ඉන්න මටයි කියන්නේ මම නම් ධර්මයේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ නැත්තම් මම නම් බණ අහන්නේ මම නම් හිතන්නේ යන්නේ ඒක තමයි යථාර්ථය. එතකොට ඉන්න කෙනාටයි ලෝකේ ප්‍රතිපදාවක් කියලා දෙන්නේ. හැබැයි ප්‍රතිපදාව කියන කාරණාව කියන්නේ ඒ වචනේ නෙමෙයි ධර්මයේ කියන්නේ. ඒ වචනේ විග්‍රහ කරන සිදුවීමයි. එතකොට අපිට ධර්මයේ කියලා කියන්නේ අපිට සූත්‍ර ගේය වේය කරන ඔය ආදී වශයෙන් ගොඩාක් ආජාති තියෙනවානේ. අපිට ඒක ඇත්තටම ඒක දැන් අජිතට නම් කිව්වේ අජිත සූත්‍රය කියලා. ඒක අජිතට අජිත අහපු තැන එයා ඉලගගෙන ඉන්න කාරණාවක් එක්කයි ධර්ම ඉදිරිපත් කරන්නේ. එයාගේ හැකියාවත් එක්ක වෙන කෙනෙකුට කියනවා නම් අන්න ඒ කාරණාව එයාගේ හැකියාවත් එක්කයි ඉදිරිපත් වෙන්නේ. එයා යස්සකොළ පුත්‍රයාට කිව්වා කියන එකක් තියෙනවා නම් දේශනාවේ. ඒ වැසකොළ පුත්‍රයා කියලා කෙනෙක් ඉන්නවනේ. ඉන්න කෙනාටයි ප්‍රතිපදාව තියෙන්නේ. ඉන්න කෙනා මම තමයි, වෙන කෙනෙක් නෙවෙයි. එතකොට ඉන්න කෙනාගේ හැකියාවක් තියෙන්න ඕනේ හැබැයි මේ දහමට. එතකොට මේ ගම්බීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර කියන මේ මේ විපතු දහමක් එහෙද්ද ඒ කියන කෙනාගේ හැකියාව කියන එකට කියන එකක් තියෙන්න ඕනේ. නමුත් අහන කෙනාගේ ඇසීමට සුදුසුත්තේ නැත්තම්, ඒ කියන්නේ යථාර්ථවාදී නැතු සංකල්පයකින් කොටු වුණොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට අපිට සම්පූර්ණයෙන්ම ඉන්න මටයි ඇහෙන්නේ, ඉන්න මමයි හිතන්නේ. හැබැයි ඉන්න මම හිතාගෙන යද්දි ඉගෙන අපිට ලැබෙන කාරණාව හිතන්න නම් හිතන තැනදී හිතාන්තය යොමු වෙනවා. ඇහෙන තැනදී බාහිරට යොමු වීමක් එක්ක අහද්දී අහන වෙලාවට මම අහනවා කියලා එකක් නෙවෙයි නේද මේ කියන කාරණාව මොකද්ද කියන එකනේ. ඒතකොට විමසීමක් ඉස්මතු වෙtti. දැන් ඒ කියන්නේ අපිට හිතන හිතීම දියුණු වෙtti. විමසීම දියුණු වෙtti. අන්න දැන් අපිට තියෙන අපිට ප්‍රශ්නය දැන් අපිට කලින් තිබ්බද නෝනට මේ හිතන මම කියලා ඔහො ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ හිතාගෙන ඉගෙන ගන්න එක. නමුත් ප්‍රශ්නේ ඉන්න ඕනේ විදියට අපිට ඇත්තටම ඉන්න තැනක ඉන්න කෙනාටයි ප්‍රතිපදාවක් ලැබෙන්නේ හිතාගෙන යන විදිහ. ඒ කියන්නේ හිතාගෙන යන විදිහ Tamanට උත්තරයක් ඕනේ කියලා ආවොත් බාහිරට යමුන්නේ නැත්තම් ඔන්න බාහිරට යමුන්නේ නැත්නම් උත්තරයක් ඕනේ කියලා දැන් මොනවා හරි ප්‍රශ්නයක් ඉදිරියලා හෝ කරි දෙයක් එක්ක නෙමේ ධර්මයක් ඕනේ. ඒ කියන්නේ නැත්නම් අපි මොනවා හරි සතර අපායෙන්ද බය හෝ මොනවා හෝ පද්දනම් කරගෙන යමු වෙන්නේ මූලිකව. ඒ මූලික යමු වීමට තියෙන කාරණා. එහෙම යමු වීම යමු වුණා. දැන් ඔන්න ඇහෙන දෙයක්. ඒක ඇහෙන දෙයින් ඔන්න දැන් අපි හිතාගෙන යනවා. දැන් හිතන්නේ මමනේ කියලා කාරණාවක් එක්ක හිටියොත් කවදාවත් මගෙන් නිදහස් වෙන්න බෑනේ හිතලා. හිතලා දැන් මගේ හිතින් මට නිදහස් වෙන්න බෑ කවදාවත්. ඒකයි බාහිරට එත ඒ නෝනගේ ප්‍රශ්නෙම තියනවා. කවදාවත් මගේ හිතින් හිතලා මගේ හිතින් නිදහස් වෙන්න බෑනේ. ඒක යථාර්ථයක් නෙවෙයි ලෝකේ. ඒකනම් බාහිරට යොමු වීම වෙන්න ඕනේ. ඒ අහන ප්‍රශ්නෙම ඒ උත්තරේ තියෙනවා එතන. නමුත් අපිට හිතන තැනකදී, ඒ කියන්නේ හිතාගෙන යද්දී හිතන එක නවත්තලා හෝ හිතන මම නැති වෙලා හෝ එහෙම එකක් නෙවෙයි. ඔය ප්‍රශ්නේ ඉඩක් එන්නේ මම හිතනවා කියන එකක් එක්ක. ඒතර මම කියලා ගැනීම සුදුසු නෑ කියන
අවසරයි ස්වාමින්වහන්සේ. මම පොඩි මේ ප්‍රශ්නේ තව පොඩ්ඩක් මම අහන්නේ වෙනස් විදිහකට ස්වාමින්වහන්සේ. මට ඇත්තටම ස්වාමින්වහන්සේ මම අදහස් කරේ දැන් ලොකු ස්වාමින්වහන්සේගෙන් අපි ඇහිලා තියෙන නිසා තමයි. ඒ කියන්නේ යෙදීමක් තියනවද, යෙදීමක් විදිහට ලැබෙනවද, ලැබීමක් නැත්නම් පිහිටීමක්. දැන් අපට කටපාඩම් වගේ නේ ටික. ඒ නිසා තමයි ඔන්න දැන් ඒ ඔස්සේ අපි හිතනවා. ස්වාමිනාසේ මං අර ඉස්තර දවසකට ප්‍රශ්නයක් ඇහුවා කියලා. දැන් මම මෙච්චර දවස් හිතන් හිටියේ එහෙම අපි මේ විදිහට යොමු වෙලා හිතනද නම් කල්යාණ මිත්‍රයන් වහන්සේ ළඟ සජීව ඉන්න ඕන කියලා. එතකොට තමයි ඒ ඔස්සේ අපි හිතන්නේ කියලා. එතකොට ස්වාමිනාසේ දැන් හැබැයි අනිත් පැත්තට ගත්තහම දැන් අපට ඒක ඇහිලම ඔය මේ අනිත්‍ය දුක්ඛනාත්ම ඔය කතාව ඇහිලම දැන් ඒක නිකන් අපිම අර ගන්නවා වගේ. අන්න එහෙම ඒක ඒ විදිහේ ප්‍රශ්නයක් තමයි මට ආවේ ස්වාමීන් වහන්සේ.
හොඳයි, තේරුම් ගන්න. ඇත්තටම එහෙමයි. ඔව් දැන් හරි ඒ එහෙම යන්න පුළුවන්. අපිට එක පාරටම සජීවී මුණ ගැහුණත් නැතත් එක පාරටම අපිට අනිත්‍ය දුක්ඛනාත්ම කියන දැක්මක් පහවිතා වෙලා ඉතර එනවා කියලා කියන්න බෑනේ. දැන් පස්සග්ගමහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා කොච්චර සාකච්ඡා කරන්නේ නැද්ද මේ ওই කාරණාව කියලා දෙන්නේ ඒ සතිමත් භවෙන් අග්‍ර මේ සූරත්යෙන් අග්‍ර ඒ මිනිසුන්ට මේ අනුපිළිවෙල කතාව කොච්චර කරපු අය ඉන්නවද යසකුල පුත්‍රයාදී අය බලද්දී. එතකොට අපි හිතන්න හොඳ නැහැ මේ ලෝකේ මේ කියන්නේ මේ කාමක ලෝකේ මේ අපේ පටු හිතකටයි හැම වෙලාවෙම උපකාර සමාජයෙන් ලැබෙන්නේ. එතකොට අපි මේ මෙබඳු සමාජයක මෙච්ච ගුණධර්ම පිරිච්ච සමාජයක මෙහෙම ඉඳගෙන අපිට එකපාරට හිතන කාරණාවක් එක්ක අනිත් දුක් අනාත්ම කියන කාරණාව යෙදিলা දැක්ම භාවිතාවේ කියලා හිතන්න බෑ. ඊළඟ කාරණාව තමයි ලෝකේ හැකියාව පින ඔය කාරණා ඔක්කොම කැටි වෙන්නේ කලාතුරකින්. හැබැයි අපිට ඒක කැටි වුණාද නැද්ද කියලා පසුතැවීමක් එක්ක ජීවත් වෙනවා නම් ඒකත් අකුසලයක්. එතකොට ඒකත් පටු හිතක්. එතකොට එතනින් එහාට හීන වීරේ එතනින් එහාට යන්නේ නැහැ. නමුත් දැන් කුමන හෝ විදිහකට ධර්ම ඇහෙනවා නම් ඒ ඇහෙනවා නම් එච්චර නේද? ඒ ඇහෙන දෙයට අනුවනේ එහෙනම් දැන් හිතන්ද වෙන්නේ ඇහෙන දෙයට අනුව යොමු වෙන්නේ. එහෙනම් ඇහෙන දෙයට අනුව හිතද්දී ඇහෙන දෙයට අනුව යොමු වෙද්දී එහෙනම් මතක තියාගන්න ඕන කාරණාව තමයි අපිට සම්පූර්ණයෙන්ම මෙහෙම ඇහෙන දෙයට අනුව හිතද්දී බාහිරට යොමු වෙන්න ඕනේ කියලා යොමු වෙනව නෙවෙයි. කියන්නේ බාහිරට මේ යොමු වෙන්න ඕනේ කියලා යොමු වෙනවා කියන කාරණාවකට වඩා අර සම්පූර්ණයෙන්ම ඔය අනිත් එක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය දැන් උනා කියපු ටික බාහිරට යොමු වෙලා ප්‍රශ්න කරන තැනදී මතුවෙන කාරණාවක් මිස අපේ සිදුවීම විය යුත්තේ දැන් අපි හිතාගෙන යද්දී අපි තුන්ව දකින්නවා කියලා එකක් නෝනා හිතනවා කියන්නේ දැකීම මොකද්ද කියන කාරණාව ওই විදිහට හිතන කාරණා මුල ඉඳලා මම කියන්නේ අදාළ කාරණාට විතරයි කියන්නේ මේ දකීම මොකද්ද කියලා හිතද්දි එක්කෝ අපිට ওই කාරණා තුන පිළිවෙලට අනුපිළිවෙලට සිදුවෙන්න ඕනේ කියලා ඇයි එහෙම එකක් දාගන්නේ අපි දැන් ඒකේ මට එක්කෝ මට මම කියලා ගන්න බැහැ යථාර්ථවාදී වෙන්න කියන්නේ ඒකයි සංකල්පවලට කොටු වෙන්නේ නැතුව පොතේ තිබ්බ හෝ ඇහිච්ච දෙයක් හෝ නෙමෙයි අපි හිතන්නේ සත්‍යවාදී අත්දැකීම නෙමෙයි විමසන්නේ එහෙනම් සත්‍යවාදී අත්දැකීම තුල අපිට යථාර්ථවාදී අපි හිතාගෙන යනකොට අපිට මතක් වෙනවා නම් මේ ඉදීමකට ලැබෙමක් වෙන්නේ නැති වෙන්නේ මං හිතන්නේ. කියන ඒවත් එක්කනේ ඔක්කොම ඉන්නේ. ගැළපෙන්නක් සංසන්දනයක් එක්කනේ. අපිට එහෙම වෙන්න ඕනේ. අපිට මේකේ මම කියලා පිළිගන්න බෑනේ. මම කියලා ගන්න බෑනේ. කොහොමනම් ඒ යථාර්ථය කියන්නේ ඒක. අය ওই කාරණා තුනම පිළිවෙලට ඉදීමකට ලැබීමක් වෙන්නේ නැහැ. ඒක පිළිගන්න බෑ. ඒක මම කියලා ගන්න බෑ කියලා එහෙම ගන්නේ. ඒ මම කියලා ගන්න බෑ කියලා ඉච්ච ඉච්චරයි. හුස්ම රැල්ල නම් විමසන්නේ. ඒක මගේ හුස්ම රැල්ලනේ මම විමසන්නේ. එතකොට හැගීම මම කියලා තියෙන යෙදිලානේ තියෙන්නේ. එතකොට අන්න දැන් අපිට ඔයක හිතද්දී අන්නේ ඒ විදිහට යථාර්ථවාදීව ඇත්ත මොකද්ද කියලා හිතනවා. එතකොට දැන් මේ හිතද්දී කාරණා තුන අනුපිළිවෙලට සිදුවීම නෙවෙයි. කියවරෙන් කියවර සිදුවීමක්. එතකොට දැන් මම මේ හිතීමේ ඉක්ම වෙලා අන්න නිකන් අර තරකයකට ගිහිල්ලා. ඒ කියන්නේ හිතන කාර හිතන්න පටන් ගරගෙන මම කියලා ගන්න සුදුසු නෑ ඉදීම කරේ ඒක එතනින් එහාට ඒක විතක විචාරෝස්සේ ගිහිල්ලා කියන්නේ ඒ කාරණාත් එක උන තරක කරගෙන ගිහිල්ලා තමන්ක දැන් තර්කේ දැන් තමන් කාරණාවක් එක්ක ආ ඉන්නවනේ එහෙම කරගන්න ඕනේ නෑ මේක අනිත් එක ඔය මේ ඉදීම කටට ලැබීමක් වෙන්න ඒව ගන්න ඕනේ නෑ ඒක අපිට කියලා දීලා තියෙන්නේ මේ අපේ දැක්මක් සිදු වෙන්න ඕනේ මේ විදිහටයි මේ ශාසනේ මේ විදිහට දැන් සතිපට්ඨානය කියන්නේ ඊට වික්ක වේදික්ක කියලා මේ ශාසනේ භික්ෂුවක් මේ ශාසනේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දැක්ම භවිතා වෙන විදිය කියලා දෙන්නයි ඒක ගන්න. අපි මේ දැක්ම කියන කියන්නේ ඒ අපි ඉන්න තැන යෙදීම බලන්නේ නැතුව දැක්ම කියන කාරණාව මෙතන සිදු කරගන්න. එහෙම බලන්න ඕනේ. ඔතන වෙලා තියෙන දුන ඇත්තටම අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාවේ මේ අහලා තිබ්බදී ගලපකත් එක. ඒ කියන්නේ කොමන හෝ විදියකට ඒක ඇහිච්ච දේ ඇහිච්ච විදිහට තියාගන්න. යෙදෙන කාරණාවේ ඇත්ත කියලා කියන්නේ අර ඇහිච්ච දේ සිදුවීම. ඒ කියන්නේ ඇහිච්ච දේ ඔන්න දැන් නෝනා ඒ හිතන රටාව මම ඒක තේරුම් අරගෙන මම මෙතන ඉන්න වෙන කෙනෙකුට කියලා දුන්නා නම් ඒක සත්‍යයි. එහෙම නැත්නම් නෝන ලොකු සංසාරයට යොමු වෙලා ඔතන යෙදීමක් සිට ලැබීමක් වෙනවද කියලා ප්‍රශ්න කරන සාධාරණ. හැබැයි කාරණා තුන අනුපිළිවෙලට සිදුවීම ඒ සිදුවෙන්නේ ඒක විග්‍රහයෙන් මට නම් හම්බෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්. දැක්මක් ගොඩනැගීමක් නෙමෙයිනේ. ඒක නිසා ඇහිච්ච කාරණාව නෙවෙයි බාහිරට යොමු වෙන්න ඕනේ කියලා එකක් දාගන්න ඕනෙත් නේ. හිතන රටාව යථාර්ථවාදී සත්‍යවාදී වීමම බාහිරට යොමු වීමම තමයි වෙන එකක් වෙන්නේ නෑ. ඒක නිසා ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාවම මේ ඒවා කතා කරන්න වෙන්නේ ඇත්තටම බාහිරින් පරතෝ ගෝසයක් එක බාහිරින් එහෙම දෙයක් එක්ක. ඒතර බාහිරින් එහෙම නැතු යොනසෝ මනසිකාරය කියන කාරණාවක් උත්පාදනයකුත් නෑ. හැබැයි යොනසෝ මනසිකාරයට අදාළ විදිහට චින්තනයේ හැසිරුම් නැත්තම් ගැළපින්නකට කොමන හෝ විදිහකට ගියා නම් අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා ඒක ඒ විදිහට හිතන්න නැතුව ඇත්ත මොකක්ද දැකිනදී ඇත්ත මොකක්ද කියලා හිතන්න ප්‍රයෝගයක්.
සුන්දමයි සම්මහන්සලේ සුබදස්ති නිරවඳුනා සම්මහන්සලේ ඉතන මත ඒ ටෙක්නල් තිබ්බ වැරද්දක් තීරණ සම්මහන්සලේ බුදු සම්මහන්සලේ ඇතුළු සියලු සම්මහන්සලේ කතා දෙන්නක් සවි මහත්මයා ඔබතුමාට ඇහෙනවද?
සුලානි
මහත්මිය. ඉස්සෙල්ලා රවි මහත්මයාට ප්‍රශ්නයක් අර කාරණාවක් ඉදිරිපත් කරානේ මේ ඒක හරියට ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට. ආයි ඉගෙන කතා කරනවද?
ආයෙලා විසන්දි වුණා මං හිතන්නේ අර කියපු දෙයක් ගැනමයි මං නේ යොමු කළේ. අපේ ස්වාමීන් වහන්සේ වේදනාවක් ගැන බලද්දී අපිව මේ මූලිකව අපිට රිදෙන දෙයක් තමයි වේදනාව කියලා හිතෙන්නේ. ඔය ගොඩක් වෙලාවට බලද්දී ඒ බැලීමේදී දැන් අර සැප වේදනාවක් ගැන නෙමෙයි දුක් වේදනාව ගැන විතරයි බලන්නේ. මේ එහෙම බලද්දී මේ ඒකේ අර ඒකේ හැංගිලා තියෙනවා මේක බැලුවට පස්සේ මේ රිදෙන එක නැති වෙන්න ඕන නැත්නම් ඒක ඉක්මවන්න ඕන. ඕක මගේ නෙවෙයි මොකක් හරි කතාවක් නිකන් එහෙම කිව්වේ නැතුවට හිත යටින් ඒක වැඩ කරනවා වගේ ගතිය. දැන් එහෙම වුණොත් නේද අර දැන් වේදනාව පිරිසිඳ දකින්න නෙමෙයි මේ හඳන්නේ අර ඒ අර පුද්ගලයාට ලැබෙන දුක කියන හිතන එකෙන් අයින් වෙන්න මොකද්ද උත්සාහයක් වගේ පැත්තකට යොමු වෙනව නේද කියලා බ්‍රාන්සලා මතකලේ කියලා අපි කෙරෙන්න ඕන. ඇත්තටම වේදනාව මොකද්ද ඒ ගැන විමසීමක් මිසක් මේකෙන් අයින් වෙන්නවත් මේ වෙන්න ඕන එකක් කියලා හිතාගෙන දෙවි නේද ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ කරුණ මම මේ තව ටිකක් පැහැදිලි කරගන්න මත් කළේ අවසරයි.
හොඳයි තෙරුවන් සරණයි. ඇත්තටම මේ විඳීම කියන එක දැන් සාමිනාසෙම මට මතකයි දේශනාවක පිටුම කියලා තියෙන්නේ. අර දැන් අපිට සැප කියන කාරණාවක් එක්ක අපි ඉන්නේ කොහොමද අපිට තියෙන්නේ. හැබැයි අපිට දුක කියන කාරණාව කෙනෙකුට ලොකු ප්‍රකට වීමක් තියෙනවා. අපිට දැනෙනවා ඒක. දැනලා වැඩි කියන ගතිය. එතකොට එහෙනම් අපිට කොහොමද යොමු වෙන්න බොහෝ ඉඩකඩ තියෙන්නේ දුක් විඳීමක් දුක් විඳනයක් කියන කාරණාවක් එක තමයි. හැබැයි අපිට මේ විඳීම මොන විදිහකට කතා කරත් විඳීම ඒ කියන්නේ විඳීමේ මොනවා හරි නිර්වචනයක් ඇවිල්ලා ඒක ලැබීමක් වෙලා ඒකත් එක්ක ඉන්න හෝ ඒ විඳීම වැරදි හෝ කියලා අයින් වෙන්න හෝ කියන විඳීමක නිර්වචනයක් පෙන්වන්නත් නෙවෙයි විඳීම කියන ඒ කියන්නේ විඳීමක නිර්වචනයක් ලැබීමේ වැරද්දයි පෙන්වන්නේ. එන විඳීම කියලා මොන හෝ නිර්වචනයක් තනනම් ඒක ලැබීමේ වැරද්දයි පෙන්න. එතකොට ඒක ලැබිච්ච විඳීම තමයි මුලින්ම තියෙන්නේ. මොකද ඉන්න කෙනාට එන දහම ලැබිච්ච විඳීම තමයි. හැබැයි ඒක මොනෑම විදිහකට අනිත්‍ය දුක්ඛ කියන කාරණාවක් එක ඒක මම කියලා ගැනීම සුදුසු නෑ කියන දැක්මක් නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් විඳීමේ නිර්වචනය ලැබීම නෙවෙයි. ඒ නිර්වචනයක් ලැබීමේ වැරැද්දයි පෙන්න. එතකොට එතකොට ඒ වැරැද්ද තුල ඉන්නවා කියන එකක් වෙන්න බෑනේ. එතකොට අපිට අර අපිට ගොඩක් වෙලාවට ඉන්න මට ඉන්න මම කියන තැනින් තමයි මහත්මයා අපිට කොහොමත් හිතන්න වෙන්නේ. සැප දුක ඕන එකක් අපිට. හැබැයි දුක් විඳින කියන එක තමයි වඩාත් ප්‍රබල. සැප කියන කාරණාවක් වෙනකොට අපි ඇහැක් එක්ක ඉන්නවා කියන්නේම ආයේ සැප තමයි. ආයේ වෙන මොකුත් නෙමෙයි. අපිට සැප කියලා හිතුනම තමයි අපිට මේ මොන සනීප දෙයක් කියලා හිතෙන්න පුළුවන්. අපිට ඒකම තමයි පිළිගැනීම සතුටින්. එතකොට ඇත්තටම මෙතනදී අපි යොමු වෙද්දී ඒ අර අපි අර මේ ලවි මහත්තයා කිව්වා වගේ මට ඇතිවෙච්ච දුකෙන් පලා යන්න හෝ මට ඇතිවෙච්ච දුක සංසිඳව ගන්න හෝ මට ඇතිවෙච්ච දුක අයින් කරගන්න හිතනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ විඳීම කියන නිර්වචනය ලැබීමේ වැරැද්දක්. එතෙන්න අපේ දැක්ම ඇති වෙන්න ඕනේ. කියන්නේ වෙන විදිහකින් කියනවා නම් අපිට ඇහැ ඔස්සේ විඳීමක් එනවා නම් කන ඔස්සේ හෝ මොකක් හෝ එකක් එක්ක නෙමෙයි වෙන එකක් එක්ක නෙමෙයි. ඒක කයත් එක්ක අපිට ඒක අර කියලා දෙන්න පහසු වැඩි පහසක් එක්ක කියන නිසා කොමන හෝ විදිහකට ආවත් ඒක ඒ විඳීම, ඒ කියන්නේ ඒ විඳීමේ නිර්වචනය ඇත්තටම මේ විවහාරයක් වෙන්න පුළුවන්. කොමන හෝ පරයයකින් ඉදිරිපත් කරත් ඉදිරිපත් කරන්නේ ඒ බඳු දෙයක්මයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව කාරණාවේදී ඒ දැක්මක් ඇති කරලා ඒ දැක්ම භාවිතාවේ වීමක් නේ කතා කරන්නේ. එතකොට කොමන විදිහකට විඳීමක් ආවත් ඒ විඳීම පලයාමක් හෝ සැප විඳිනේකට ළඟා, ඒ කියන්නේ දුක් විඳිනේ වැඩදී කියලා කොමන හෝ විදිහකට සැපක් එක්ක ආයකතු වෙන එකක් හෝ මට අර්ථයක් ලැබෙනවා කියන එකක් එක්ක නෙමෙයි අක්කා නිරෝධ දහමක් කියලා කියන්නේ. විඳීම කියන නිර්වචනය, කියන්නේ විඳීමක නිර්වචනයක් එක්ක අර ඒ එහෙම විඳීමක් ලැබීමේ වැරද්ද පින්නන්ති ඒකත් එක්ක ඉඳීමක් වෙන්න බෑනේ. අන්න මම කියලා ගැනීම සුදුසු නෑ කියලා දැක්මක් ඇති කරලා දැක්ම භාවිතා වෙන විදිහක් එක්කයි ඉන්න කෙනාට ධර්මයේ කියලා දෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒක ප්‍රමාණවත් වෙයි කියලා. තිරුවන් සරණයි.
එහෙනම් පානෝ ඒ නිර්වචනය තුලම නේද මේකේ වෙන්කිරීම එනවනම් මේක අර දුක් වේදනාව සැප වේදනාව නැත්නම් අත්තම අස්තක එහෙම නැත්නම් මදහත් කියන ගතියක් කියන්නේම නිර්වචනයක් වෙලා වගේ නේද ස්වාමීන් වහන්ස? ඒ නිර්වචනයක් එන ඒ ගතියෙම මම යෙදිලා වගේ ඒ පුද්ගලයාට සාපේක්ෂව නේද ඒ බෙදීමක් ඒ එන ගතියට නේද වාක්‍ය නිර්වචනේ කියලා
යදන්නේ සාහනන්ත. ඒත්තරම මේ දැන් අපිට යෙදුනේ යෙදින්නක් තියෙනවනේ. ඒකනේ ඒ යෙදීමනේ සැප දුක අදුක්කම සුඛ වශයෙන් කතා කරාට ඇත්තටම අපිට බොහෝ වෙලාවට සැප හෝ අදුක්කම සුඛ අපි ඉන්නවා කියන අපි නිකන් සංකල්පනේ දාන්න හදන්නේ. දැන් එහෙම නැතුව අපිට දුක ප්‍රබලයිනේ. දැන් සාමිනාසනත් පෙන්නනේ දුක කියන කාරණා ප්‍රකට වීම වැඩි. ඒකට තමා කියලා ලැබිල්ලක් වෙනවනේ. ඒ තමා කියන අල්ලා ගැනීමක් එක්කනේ. එහෙම නැත්නම් තමන් අනුන් කියලා ඒ විදිහට සැප කියන කාරණාවක් හෙදෙන්නේ, දුක කියන එකක් හෙදෙන්නේ එහෙම එකක් එක්කනේ. ඒතකොට සැප හෝ දුක හෝ අදුක්කම සුඛ හෝ මැන්නේ තමන්නේ. ඒතකොට මෙහෙම වෙනවකට තමන්. ඒතකොට එහෙනම් අත්තර වශයෙන් හරි මොනවා හරි විදිහකට විඳීමක් එක්ක එකතු වෙන්නේ තමන් කියන එකක් එක්ක. ඒතකොට සැප දුක ඕන එකක් වෙන්නේ තමන්න. එහෙනම් මම නැති වෙන්න ඕනේ කියන එක නෙවෙයි. දැක්මක් කියන එකක් ඇති වෙන්න ඕනේ ඒ යෙදීම අපි හිතන්න ගන්න විදිහක් එක්ක. ඒක හිතන්න ගන්න පදනමක් පෙන්නලා තියෙද්දී යන්න අපි අර සූත්‍රවල කියන තැනකට යන්නේ නැතුව එන සැප දුක දුක්ඛම සුඛ මොනවා හෝ යෙදීමක් ආර්ථ කියන්නේ සංකල්ප නොවි අදුක්ඛම සුඛුන සංකල්ප නොවි මේ අර ඇත්තටම සිදුවෙන ඒ ඇත්තටම තමන්ගේ යෙදීම මොකක්ද කියන තැනින් පටන් අරගෙන ඒක මොකක්ද කියලා ඒක පිරිසිදු ජීවිත අධ්‍යක්ීම පිරිසිදු හිවීමයි මූලිකවම කරන්නේ. එතකොට අන්න ඒ පිරිසිදු හොයද්දී අර එක්මකට යොමු වීමක් වෙනවා මිසක් අපිට අර මේ සැප දුක දුක්ඛම සුඛ උනත් දැන් අර අපිට නැත්නම් අර අපිට සූත්‍ර දැනුම කියන කාරණාවට අනුව සිදුවීම කරගන්න හදනවා නෙවෙයි. ඒ කියන්නේ සූත්‍ර නැත්නම් අපිට පුළුවන් නේද මේ සූත්‍ර දැනුමකට අනුව ඒ වගේ කාරණාවකට යන්නේ. එහෙම නැතුව මේ ඇත්තටම අර ඥානයක් කියන කාරණාවකින් මේ ඥානයක සිදුවීමක් විග්‍රහ කරලා තියෙනවා නම් ඒක මෙතන කරගන්න ඕ එහෙම එකට යන්නේ නැතුව ඇත්තටම යථාර්ථවාදීව ඉන්න තැන ඉඳලා විමසන්න වෙයි. ඉතින් බොහෝ දුරට ඉන්න තැන අපි ඉන්න තැන ඇත්ත මොකද්ද කියලා හොයන්නේ නැතුව රහෝගත සූත්‍රයේ තියෙනවා මෙහෙම විදිහම ගැන කියනවා. ඒ අපි අර කිසලපින්නකට යන එකයි ප්‍රශ්නේ. ඒතකොට ජීවිතයේ හිතන තැන අපි හිතන විදිහ අහන විදිහ වෙනයි. සූත්‍ර දැනුම සුපේ නිරවුලීමට අහන විදිහ වෙනයි. සුපේ නිරවුල් කර ගැනීම කියන එක ඒකට අදාළවයි. එතකොට සූත්‍රේ නිරවුල්වීම තුලින් විමසීම ඉස්මතු විය යුත්තේ. එහෙනම් විදීම මොකද්ද? අන්නේ විදීම සුපේ නිරවුල්වීම තුලින් එහෙනම් මතුවෙන්න ඕනේ. විදීම කියන නිර්වචනය අර ලැබීම කියන කාරණාවක් නෙමෙයි, ලැබීමේ වැරද්දයි මේ පෙන්නන්නේ. අන්නේ ඒ ඒව නිරවුල් වුණාට පස්සේ ඒ ලැබීමක ඉඳීම කියන එක වැරදිනේ එහෙනම්. එහෙනම් විදීම මොකද්ද? ප්‍රශ්නේ ඉන්න ඕනේනේ. සැපද දුකද කියන එක අදාළ වෙන්නේ මොකද්ද කියන එකත් එක්ක. අන්නේ මේ විදිහට විමසන්න පටන් ගනි. ගයි මම හිතන්නේ අපි අනිත් සමිඳස්සලත් මේ සම්බන්ධව අදහස් දක්වයි පෙරවන් සරණයි.
අපේ සංඥාන්ත මේ විග්‍රහය හොඳට ඔහු ප්‍රමාණවත් කියලා හඳුන්නේ මේ සාමිනාසේ විග්‍රහය සියලු දිනාටම උදාහරණ වෙන විදිහට පැහැදිලි කිරීම කරා. අද අපේ රතනසාර සාමිනාසේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා අපහසුතාවය ගැන දක්වලා තිබුණා. මම හිතනවා අපේ සාමිනාසේ විග්‍රහය ප්‍රමාණවත් කියලා. තිරුවන් සරණයි.
එහෙමයි සාමිනාසේ. බොහොම පැහැදිලි. ඒක මේ ඒ කියන්නේ අපි සූත්‍රවල දැනුමක් කලින් ඉගෙනගත්තු එකක් මෙතෙන්ට දැමීමකට වඩා ඒ ප්‍රායෝගිකත්වය එක ඒ සිද්ධියේ ඒකේ ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි වෙන්න මේ උදාහරණයක් ගත්තොත් අත්තිකම දැන් අපි අත්දකිනවා කියමු අතරි දෙනවා හරි ඔළුවේ කැක්කුමක් හරි මොකක් හරි දැන් අපි විදීමක් එක්ක ඔය වගේනේ ප්‍රායෝගිකත්වයේ සාමාන්‍ය ජීවිතයේදී එතකොට දැන් අතරි දෙන කියන එකක් සිද්ධියක් ගත්තොත් දැන් අපි එතන මොකක්ද මේ සිදෙනවා කියන්නේ වගේ. එතකොට ඒ දිහා බලනකොට දැන් අත කියලා එකක්වත් මේක මේ අර ඉරිදීනේ මොනවා හරි වර්ග කිරීමක්වත් නෙමෙයි අර ඒ දැනෙන ගතියට වගේ දැන් ස්වභාවයක් විකා බලනකොට ඒක කිසිම එක විග්‍රහයක් දෙන්න අමාර අර කියපු විග්‍රහයක් එක්ක අදාළ නැහැ මොකද්ද ඒ දැනෙන ස්වභාවයක් මේක දැනෙන්නේ නැහැ කියන්නත් බැ මේ යම් කිසිවක් ඒකට ඒක අවධානය යොමු වෙනකොට ඒක අර විස්තරයක් නෙමෙයි ඒකට මොකද්ද දැනෙන ගතියක් තියෙනවා ඒක අර තව හිතන්න ගියොත් එහෙම මේ කායේ කොහෙද දැනෙන්නේ අතේද දැනෙන්නේ මොකද්ද ඉරිදෙනවද නැද්ද අරව මේවා ඒ කායේ කල්පනා කිරීම වගේ වෙනවනේ එතන දැන් ඒ අර මුලින්ම දැනගත්තු අතරිදෙනවා කියන කතාවක් අදාළ නැහැ වගේ නේද අර ඒ දැනෙන ස්වභාවය ඒ වගේ ප්‍රායෝගික කරුණකින් තමයි පැහැදිලි කරන්න පුළුවන් ද සංඥාන්ත තේරුම් ගන්නයි.
ඔව් ඇත්තටම මතය මේ දෙන කරුණක් අපිට තියෙන්නේ හිතන්නේ යොමු වීමට. යොමු වීමට ගන්න කරුණ ආපහු ඒ විදිහටම තාත්තික විදිහටම මේ දෙනවා නම් ඉතින් ඒකත් එක්ක ලැබෙන ඉඳීමක් මේ කතා කරන්න වෙන්නේ. අපිට අතරි දෙනවා කියන කාරණාවක් හෝ කායික ඉඳීමක් හෝ මොනවා හෝ දෙයක් අපිට ඒක යොමු වීමෙදීම ඒ කියන්නේ දැන් අපිට ඒක මොකද්ද කියලා අපි විමසීමකට ගන්නවා නම් අය අතරිදීමක් කියන කාරණාවක් එක ඉඳීමක් වෙන්න බෑනේ. එහෙනම් ඒකට යොමු හරිද යොමු වුණා. හැබැයි එයාට හිතන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් නම් ඒකට යොමු වීම කියන කාරණාව විදිම එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඒක අතර කියන්නේ අතර ඉදෙනවා කියන කාරණාව ඒ විඳින්නේ මම නම් ඒතර ඒක මම කියලා කොහොමද නිර්වචනය කරන්නේ මම කියලා කොහොමද යොදන්නේ අනේ හිතන කාරණාවේදී යාට ඒකට විඳීම ඒ අතර ඉදෙනවා කියන එක මමද ඒ මම කියලා දාන්න පුළුවන්ද ඒකන කොහෙටද මම කියලා යොදන්නේ ඔක හිතන ගතියක් ඉදිච්ච තැනදී එහෙනම් දැන් එයාට ප්‍රශ්නයක් තියෙන්නේ ඒක මගේ පැත්තෙන් මගේ ප්‍රකල්පණයකින් දාන්න යොදන්න බෑනේ ඒතර යොදන්න බැයි නම් අන්න දැන් එතනින් එහාට එයාට ඔය විදිහට ආයේ මේක කියන්නේ හිතන මම ඉතුරු වෙලා එයාට හම්බ වෙනවා කියන එකකට ඒමකුත් නෙමෙයි මේ කාරණාව ඇත්ත හොයද්දී එතන හොයන හොයන්නේ යොමු වීමෙදිම අර ඉදෙච්ච ඉදීම කියන කාරණාවත් එක්ක ඉදීමක් කියන කාරණාව ඉක්ම වෙනවා එතකොට අතර ඉදමද බඩ ඉදමද උලුකෙක් කොහොමයිද කියන කාරණාවට වඩා හැබැයි හිතන හැකියාව තියෙන කෙනෙක්ට හිතන හැකියාව කියන එක මූලික යොමු වීමේදී සමහර විට බඩේ කෙක්කුමින් නිදහස් වීමක් කියන එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අතේ කෙක්කුමින් නිදහස් වීමක් කියන එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ හිතන හැකියාව දිනුවක් තිබුණ අන්න ඒ කාරණාව තුලින් හිත ඒ එතන යෙදිච්ච අපේ ඒක තමන්ට ගෝචර වෙච්ච විදිහක් එක්කයි යන්න තියෙන්නේ. සෝ ඕනෑම විඳීමක් කියන්නේ මොනවාහො විඳීමක් කියන කාරණාවක් යමක් විදිනවද ඒක තේරුම් ගන්න කොහොමද අන්න දැන් ඒකට අර්ථාන්විතව තමන්ගේ පැත්තෙන් උත්තරයක් නැති තැනදී අන්න කොහොමද සාමි කියන්නේ කොහොමද කියලා යොමු වීමක් වෙන්න වෙනවනේ ඒකට දැන් කොහොමද කියලා යොමු අන්න එතනදී අර මේ සම්පූර්ණයෙන් විඳීමක් මුල් කරගෙන හෝ මොනවා හෝ හිතන කාරණාවක් බාහිරට යොමු වීම කියන කාරණාවක් එක්කයි ඕකේ ඒ කියන්නේ පරතෝ ගෝෂයක් එක්කයි යොනිසෝමනසිකාරය දැන් අර ඒක යොනිසෝමනසිකාරය කියන එක අතරදීම වද එක්කම ඔළු එක්කම කියන එකත් එක්ක යමු වුණා මොන විදිහක් එක්ක යමු වුණා තමන්ට උත්තරයක් හම්බ වෙලා නිරවුල් වීම තමන්ට නිරවුල් වීමක් වෙනවා නම් ඒක ආපහු මගේ ස්වාධීන දැක්මකට අදාළ නිරවුල් වීමක් නේ ඒ එහෙම නැතුව යථාර්ථවාදීව මේ කරුණ විමසද්දී අන්න එයාගේ කියන්නේ එයාගේ කියලා මේ කතාවට ගත්තට ඇත්තටම මෙතන ලෝකයේ තුල හෝ යම් දැක්මක් භාවිතා වෙනවා නම් එයාට තියෙන්නේ අතරදීම ප්‍රශ්නේ නෙවෙයි ඉදීම මොකද්ද කියන ප්‍රශ්නේ. තමන්ගේ පැත්තෙන් තමන්ගේ ප්‍රකල්පණයකට ඉඩක් නැහැ. එහෙනම් තමන්ගේ පැත්තෙන් මේ ඇත්තක් කියලා ගන්න බැරි බව. ගොඩනැගෙන්නේ මේ භාවය කියලා කියන්නේ අයට හම්බ වෙනවා කියන එක නෙවෙයි. ඒක එයා ලෝකයේ තුල එයාගේ දැක්මේ හැටි. එතකොට මේ දැක්මේ ස්වභාවය විදිහයි මේ ඇත්තක් කියලා ගන්න බෑ. එහෙනම් මොකද්ද? දැන් ප්‍රශ්නේ ඉතුරුයි. දැන් රවි මහත්තයා කිව්වා වගේ දැන් අතර ඉදෙනවා කියන එක උත්තරයක් නිරුත්තරයි කියන එක. උත්තරයක් නෑ කියන එකට වඩා එහෙනම් දැන් මොකද්ද කියන ප්‍රශ්නේ? අන්න දැන් බාහිරට යොමු වීම කියන එකනේ. එතකොට ඇහෙන කාරණාවත් එක්ක අන්න දැන් මේ ඇහෙන දෙයට යොමු වීම කියන තැනදී දැන් මේ උත්තරයක් නැතුව කියමු කියන උත්තරයක් ඕනේ කියන අදහසෙන් යොමු වෙනව නෙමෙයි මේ අතර ඉදෙනවා කියන එකට මට උත්තරයක් දෙන්නකෝ කියන එකට යොමු වෙනව නෙමෙයි අතර ඉදෙනවා කියන එකත් එක්ක ඉන්නවා කියන කාරණාවක් යෙදීමක් වෙන්නේ නැහැ එහෙනම් අන්නේ එහෙම දැක්මකට මේ යන්නේ නැහැ ඒ එහෙම නැතුව අර අපිට ඇත්තටම මෙතන අපිට මේ කායික වේදනාවක් එනකොට කායික වේදනාවෙන් පලා යෑම පිණිස හිතීම කොඩුනාංග ගන්නවා මිස ඒක ඇත්ත මොකද්ද කියලා හොයනවා කියන එකට හරි අමාරුයි එන්න. අපි අද ගොඩාක් ජීවිතේ හිතුවත් අන්න ඒ කාරණාව ඔස්සේ අර යථාර්ථවාදී මේ දැක්මකට යොමු වෙන්න පුළුවන්. ඒ හැබැයි කොයිම වෙලාවකවත් අර සූත්‍ර වලට යන්නේ නැතුව එහෙම ඉන්න තැනක ඉඳලා හිතන්න යොමු වෙන්න හිතන තැනදීම රවි මහත්තයා කොහොමත් අතී වේදනාව උලුකෙක්කම කියන කාරණාවක් එක දිමක එන්න බෑ. හැබැයි අපිට දැන් ඔය බොජ්ජංග අද උදේ සංඥාසේ කියලා දැන් කස්සප බොජ්ජංග ඒ වගේ දේවල් වල වුණා අන්න යථාර්ථවාදී සත්‍යවාදී වීම කායික වේදනාවේ ඒ පීඩාව තියෙනවා. හැබැයි අන්න දර්ශනීය මතු වෙනකොට ඒ කියන්නේ බොජ්ජංග භාවිතයේ වගේ විස්තරයක් මේ වගේ තියෙන්නේ මට ඒක හරියටම කියන්න අමාරුයි ඒක. නමුත් එබඳු වන්න දර්ශ ඒ දැක්ම ධර්මයේ කියන කාරණාව මතු වෙනකොට ඒ දැක්ම තුලදී යන්න දැන් එතනින් එහාට අර පීඩාවෙන් අර ආපාදයෙන් නිදහස් වුණා කියලා කතා කරන ආපාදයෙන් නැති වුණා කියන එක ගන්න බැහැ අපිට. නමුත් අන්න ඒක තුල නැගගෙන ඉඳීම කියන කාරණාව ඉක්ම වීම මේක මම්ම කියලා ගැනීම කෙටිම කිව්ව සුදුසු නැත්නම් අය මගේ අතේ වේදනාව කියලා ගැනීම සුදුසුයි කියන කාරණාවක එක ලැබෙගෙන ඉඳීමක් වෙන්න බෑ. ඒ නිසා ඒ කාරණා ගැන අපි අර මේ තේරුම් ගන්න ඕනේ ඉන්න තැනක යෙදෙන විදිහයි දැක්මක් භවිතා වෙන විදිහයි කියන කාරණාව ලෝකේ දෙකක්. ඉන්න තැනක ඉඳලා යොමු වීම අර දැක්ම සිදු කරගන්න හිතනවා කියන එකක් නෙවෙයි ඉන්න තැනක ඉඳලා ඇත්ත මොකද්ද කියලා හොයන්න යොමු වීම. තේරුම් ගන්න
එවන් සරණයි සයින්හස්ස එතෙන්දි සයින්හස්සන් ඒක තව සුක්ක්ක් එක පැහැදිලි කිරීමක් අහුව දැන් එතෙන්දි යොමු වෙන්න පුළුවන් දැන් අතරිදීමම ගම්මක ඒ විදීම ගැන ඕන දැන් ඒ සිහිය යොමු කළොත් එහෙම දැන් අර තක් කියන කතාවක් එන්නේ නැහැ ඒක දැනීම කියන සිද්ධියට විතරනේ අවධානය යොමු වෙන්නේ. ඒක අපක් කියන එකක්වත් මම කියන එකක්වත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ මොකක් හරි ස්වභාවය ඒක දැනගන්න මම ඉහෙනවා වගේ ඒක දැනගන්නවනේ. දැන් ඒ බලා ඉඳීම තුල දැන් අනිත් ඒවා ගොඩ නැගෙන ඇති යෙදෙන්නේ නැති වගේ එහෙම වුණත් අර සාමාන්‍ය සමාධියක් පැත්තට නේද යොමු වෙන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව් තේරුම් ගන්නේ ඇත්තටම මේ එහෙම තමන් එක්ක ඉඳවා කියන එක එහෙම යොමු වුණොත් ඉතින් ඒක එහෙම තමයි ඇත්තටම මම හෝ බාහිර හෝ ඒ කියන්නේ දැන් දෙවත්‍යාවයක් කියන කාරණාව ගැන අඥානකමක් එක්ක මේ ලෝකේ ඉන්නවා කියන එක තමයි දෙවත්‍යාවය කියලා කියන්නේ. එතකොට ප්‍රඥාව කියන කාරණාවක් එක්ක ඔය කියන අඥානකම තමයි දුරු වෙන්නේ උනේ. ඒ කියන්නේ දැන් එහෙම දුරු වෙන කෙනසයි ධර්ම කියන්නේ. එතකොට අපිට ඔය දැන් තමන් දැන් ඒ හිතන්ද පදනමක් දුන්නේ කල්යාණ මිත්‍ර ඇසුරක නම් එතකොට ඒ බාහිරට යොමු වීමක් එක්ක පදනම වැටිලා තියෙනවා නම් හිතන්ද අන්න ඒ හිතන කාරණා ප්‍රශ්න කරමින් විමසනවා නම් ඒ දිච්ච කරුණු යථාර්ථවාදීව අන්නේ ඒක ඔය කියන ඒ කියන්නේ බාහිර ලෝකේ බාහිර විමුක්තිය කියන්නේ බාහිර විමුක්තිය තියෙනවනේ නේද දැන් අපි අරූප විමුක්ත කියන්නේ ඒ වගේ දේවල් වලට එහෙම යන්න තියෙන ඉඩකඩ අඩුයි ඉතින් ඒ ඉඩකඩ අඩු බව වුණත් තියෙන්නේ අර කල්යාණ මිත්‍ර පදනමක ලෝකයේ තුල හිතන කෙනෙක් වෙන්න ඕනේ මුලින්ම එතකොට ඒ පදනම තියෙන නිසා ඒකට ඉඩකඩ කොහොමත් අඩුයි. නමුත් අපිට තමන්ගේ කාරණාවක් එක්ක තමන්ට තමන් ඒදෙන කාරණාව අපි හිතමුකෝ මේ අතේ වේදනාවක් කෙරෙල්ලා හෝ දකින්න දෙයක් හෝ අහන දෙයක් හෝ මුල් කරගෙන අපි අපිට ඕන විදිහට හිතාගෙන ගිහිල්ලා මේක මම කියලා ගැනීම සුදුසු නෑ කියලා මටම හම්බ වෙලා එහෙම නැත්නම් මේක ප්‍රකටත්වයක් නෑ එහෙම නැත්නම් මේක මම කියලා ගන්නත් බෑ මේ එහෙම නැත්නම් කිසිවක් නෑ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඔය විදිහට ගිහිල්ලා හිර වෙන්න පුළුවන්. ඒ තමන්ට ලෝකයේ කෙනෙක් හැටියට යන්න පුළුවන් උපරිම තැන් වලට ඒ විදිහට යන්න පුළුවන්. හැබැයි කෙනෙක් හැටියට යෑම වෙන්නේ එහෙනම් තමන්ට මේ තමන්ට ඕනේ කියලා හිතලා ඒ කියන්නේ මට නිගවුල් වෙන්න ඕනේ මට සතර දුකෙන් නිදහස් වෙන්න ඕනේ මට මම කියලා ගැනීම සුසු නෑ කියලා දැක්මක් ඇති කරගන්න ඕනේ මට මේ කාරණාව ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා මම සුදුසු වෙන්න ඕනේ මේකට. ඕවගේ දේවල් දාගෙන ගියොත් තමයි එයාට උත්තරයක් ඕනේ කියන එකක් එක්ක මේ යෙදෙන්නේනේ. ඉතින් බලන්නේ. එතකොට අන්න දැන් අර කාරණාවෙන් එයාට උත්තරය ලැබෙනවා. එතකොට ඉතින් අර ඒ කියන්නේ මම කියන කාරණාවක් කියන්නේ අඥාන මේ ලෝකයේ ප්‍රඥාව කියන කාරණාවත් එක්ක අඥානකම දුරු වෙනවානේ. නමුත් අන්න ඒ කාරණාවත් එක්ක ලෝකයේ තුල ප්‍රඥාවක් වෙන්න පුළුවන්. ලෝකයේ තුල යම් ගුණධර්මයක් එක්ක පිහිටියා වෙන්න පුළුවන්. හැබැයි දැන් පාරණවාග්ය පිරිස ගත්තත් ශාල ලෝකයේ ඔය කියන කාරණාවල් එක්ක ඉන්නේ නැති වෙන්නේ හේතුව ඇත්ත මොකද්ද කියලා මොකද්ද කියලා විමසන ගතියෙන් අපි ඒක ඒ කරුණ මොකද්ද කියලා ඇත්ත මොකද්ද කියලා යන්නේ නැතුව අපිට එහෙනම් සමාධියක් ලැබුණාම ඒ සමාධි සැපය කියන එක බුදුරජාණන් සමාධියට කරහලා නැහැ නේද කොහෙවත්. ඒ ධිට්ඨ ධම්ම සුඛ විහරණයේ පිණිස ඒක ඒ භාවිතා වෙන්න ඕනේ ඊ අදාළ විදිහට. දේශනාවේ තියෙන විදිහට අපි දරා ගන්න ඕනේ. නමුත් අපිට අපේ අරමුණ සීලේවත් සමාධියේවත් ප්‍රඥාවවත් කියන කාරණාව නෙවෙයි. විමුක්තිසාර ධම්ම ඒ විමුක්තිය කියන කාරණාවත් එක හික්මෙන්න තියෙන විමුක්තියක් ලබා ගන්න හදනවා නෙවෙයි. අපිට තියෙන්නේ ඇත්තටම කියන විදිහට කිරීම. එතකොට අපිට අර මෙතෙන්ද අපිට අනාගත අපේක්ෂාවකින් මෙසේ වීම පිණිස මම මේක හිතනවා. මෙහෙම වීම පිණිස හිතනවා කියන කාරණාව කෙදෙන්න ඕනේ. ඕනෑම විදිහම දුකයි කිව්වම ඒ කාරණාවත් එක්ක කියන්න තියෙන. එතකොට අබ්බේ සංඛාර දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. එතකොට යමක් විඳිනවද ඒක දුකයි නේ. එතකොට ඔය කාරණාව ගලපලා ඔය විදිහට කියනකොට අපිට ඒක දුක මට හම්බ වෙලා එහෙම නැත්නම් ලැබිච්ච දුකෙන් පලා යනවා කියන එක නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහය කතා කරන්නේ. එහෙනම් ඒ කාරණාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඊතර වීම කියන එක යෙදීමක් කොස්සේ යෙදීමක් වීමක් හැටියට හම්බ වෙලා කුමන හෝ විදියකට සමාධියක් පිටත හෝ ලැබ ගැනීමක් හැටියට නෙවෙයි බුදුරජාණන් කියන්නේ. එහෙනම් ඒ කාරණාව ඊතර වීම කියන කාරණාව තමයි විමුක්තිය කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ සක්කාය නිරෝධය කියන කාරණාවක් එක්කයි ධර්ම විග්‍රහය කරන්නේ. පැහිච්ච දේට අනුවයි කිව්වේ අපේ ස්වාමීන් වහන්සේ පිළිස්සක් දෙයි තෙරුවන් සරණයි.
අවසරයි මට නිකන් ඇහෙන්නේ නැතුව වගේ ගියා මේ වහන්සේ. අවසන් කළාද? මාව ඇහෙනවද? පෙරම් සරණයි. පෙරම් සරණයි, මාව ඇහෙනවද?
ඇහෙනවා රවි මහත්මයා. ඇහෙනවා.
අසරයි සාමිනහසයි, එතන මම මේ අන්තිමට මට නැතුව ගියා. මේ එතන මම අපහු තව එක තව පැත්තකින් මේ යොමු කළොත් දැන් අපි දැන් අන අතර ඉදෙනවා කියුවහම දැන් ඒකෙන් නිදෙන්න අවශ්‍යතාවයකුත් නැහැ කියමුකෝ. මේ කායගතය ගැන බලනවා. දැන් ඒකට අපි සූත්‍ර වලින් මුකුත් දාන්නෙත් නැහැ, අපි ඒවා මුකුත් දාන්නෙත් නැහැ. හැබැයි දැන් පටන් ගත්තේ අතරි දෙනවා කියලා. දැන් එතන දැන් ඔන්න ඒකේ සිහිය යොමු කරාම ඊළඟට මොකද්දෝ දැනීම් ස්වභාවයක් තියෙනවා. ඉතින් දැනීම් ස්වභාවයේ දැන් අත කියන විස්තරයක් නැහෙනේ. රිදෙනවා කියන විස්තරයකුත් නැහැ. එතකොට අර පේනවා දැන් ඒ ටික මේ අරක මත හදපු මොකක් හරි සංකල්පයක්. ඒ කියන්නේ ඉතින් දාපු කොටසක් ඒක දැන් මේ දැනීම දිහා බලා ඉන්නකොට ඒ මොකුත් ඒකේ අදාළ නැහැනේ. අතක් කියනවා, රිදෙනවා දේවල්, මට රිදෙනවද, පැපද, දුකද, මොකක්වත් විස්තරයක් නැහැනේ අර දැනීම් ස්වභාවය කියන එකේ. දැන් ඒකට තියෙනකොටත් අර ටික දැන් පටන් ගන්නකොට අතරිදෙනවා කියලා හිතුන එක ඒක යෙදෙන්නේ නැහැනේ. ඒ හින්දා මේකෙන් අයින් වුණානේ නැත්තම් මොකක් හරි. ඒ කියන්නේ අයින් වෙන්න අවශ්‍යතාවය නෙවෙයි. දැන් මේ සිද්ධිය දකිනකොට දැනීම් ස්වභාවයේ විතරනේ. අරව ඔක්කොම මේ ඒකට අයිති නැති මොනවද සංකල්ප ගොඩක් නේ කියලා වගේ ඒ පේනවා කියන එක ඒක යම් කිසි වෙන පැත්තකට සිටීමක්ද නැත්තම් දැන් එතන මට ඕන වුණේ දැන් මේ දැනීමට අවධානය තියෙන හින්දා අරව යටපත් වීම වගේ සමාධිය පැත්තකින් නොදැනියන්න පුළුවන්. දැන් නොදැනියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අර අතරි දෙනවා නැත්නම් අතරි දෙනවා කියලා දැන් එහෙම යෙදීමක්ම කියන්නේ අවශ්‍ය නැති නොයදෙන ගතියකනේ අපි හිතියේ කියන පැත්තක් පේනවනේ. එතන ඒ මුලාවක් මතමනේ ඒ ටික ගොඩ නැගිලා තිබුණේ. මේ මේක දැන් මේ දිහා බලා ඉන්නකොට ඒවා නිකන් සංකල්ප ගොඩක් වෙයි. කියන්නේ මනසේ තිබුණ මොනවා හරි අර ධම්මාරම්මන ගොඩක් වගේ හරි මොනවා හරි ඒ වචන ටික නෙමෙයි. මේ මේ දැනෙන ස්වභාවෙට එහෙම අදාළත් යන්නේ නැහෙනේ. වගේ සත්‍යක් වෙනවනේ. දැන් එහෙම වුණත් ආයේ මං අහන්නේ අර දැන් මේකෙන් එක පැත්තකින් අරකෙන් පලා යෑමක් මේකට අවධානය යොමු කරගෙන සිතීමක් විතරයි මුලත් කරන්නේ නැති වුණාට අර අරක නිකන් නුවණකට වගේ පේනවා. අර ඉස්සෙල්ලා මෙහෙම ආවේ නිකන් ඒක අර සිතුවිලි ගොඩක් හරි නැත්නම් හීනයක් වගේ කියන්නේ. ඒ ටික ඒ කියන්නේ වෙන කාටවත් අහුවෙන එකකුත් නෙමෙයි. තමන්ගේ හිතේ ඇති උනේවා ඒ සිතුවිලි මාත්‍ර ගොඩක් විතරනේ. ඒක මේ දැනීම කියන එක ඒක එක පැත්තකින් වෙන කාටවත් කිසිම විදිහකට ඒ දැන් මගේ හිතේ ඇති උනේවත් දකින්නට. ඊළඟට මගේ හිතේ ඇති උනේවා කියන එක මගේ අනිත්‍යයට හැට පෙන්නේ නෑ අල්ලන්නත් ඒ මොකක්වත්. එතකොට ඒව නිකන් දැන් එතෙන්දී ඇහුවොත් ඒව මම කියලා ගැනීම සුදුසුද කියන ඒ ප්‍රශ්නෙම එයි දෙන්නේ නෑනේ. මේ දැනීම් ස්වභාවයක් නේ කියන අනේ ඒ ඒ ඒ වගේ වීමයි මෙන්න මේ මේ ඔය කියන දැන් එතන දැන් දහමක් ඇහෙන්නම ඕනේ නෑනේ එහෙම වුණහම. ඒ තෙන්දි දැන් ඒක අනුගත වීම කියලා හිතන්න බැහැ නේද ස්වාමීන් වහන්සේ?
තිරුවන් සරණයි මහත්තයා. ඇත්තටම අපිට මේ දැනීම කියන කාරණාව දැන් අපි හිතති. එතකොට මේ කොහොමත් මමනේ මට යෙදිච්ච දැනීම නේද? එතකොට ඒ කාරණාව හිතනකොට මේ දැනීම කියන එක වෙන එකක් බාහිර එකක් කියලා යන්න ඉඩකුත් නැහැ. ඉබේ කියන්නත් බැයි නං බාහිර කියන්නත් බැයි නං මමමයි කියලා කියන්නේ දැනීම මම කියලා ගන්නත් බැයි නං. දැන් දැනීම කියන එක මොකද්ද කියන ප්‍රශ්නේ නෝනේ. එතකොට දැන් දැනීම කියන කියන්නේ දැනීමක එදීමක් නේ. දැන් වෙන එකක් නෙමෙයි. එහෙනම් දැනීමක එදීමක් කියන එක ලැබීමක් කියලා ආපහු ඉන්න විදිහක් විග්‍රහයක් කරන්න හදනවා නෙවෙයි. එහෙනම් දැන් දැනීම කියන එක අපිට හිතීමකට හම්බෙලා හිතීමක් එක්ක යෙදිච්චදී ඒක ලැබිලා ඒක මම වෙලා. ඒ කියන්නේ එහෙම වෙන්නත් බෑ. දැන් අපි හිතමුකෝ දැනීම කියන එක හොයාගෙන යද්දී ඒක මම කියලා සුදුසුනේ හරි මොනවා හරි විදිහකට අපිට හිතීමක් කියන්නේ හිතීමකෙන් තමයි යෙදෙන්නේ. දැන් ඒ ඔය කියන කාරණාව අර හිතීම කියන හිතීමක යෙදීමක් වෙලා ඒක ලැබිලා ඒක මම වෙලා ඉන්නවා කියන එකක් නෙවෙයි මෙතන. මොකද දැන් හිතීමක් එක්ක හිටියොත් තමයි ওই ප්‍රශ්න ටික ඔක්කොටම ප්‍රශ්නෙට ඉඩක් එන්නේ. එතකොට අපිට දැන් දැනීම හෝ විග්‍රහ කරද්දී දැනීම කියන යෙදීම කියන්නේ මොකද්ද කියන කාරණාවක් මම කියන පැත්තකින් ඉඩක් එන්නේ නැතිකොට හැබැයි දැනීම කියන එක තියෙනවා හෝ නැහැ කියලා ගන්න බැරි විදිහට නම් ලෝකයේ තුල දැක්මක් ගොඩ නැගෙන්නේ. එතකොට එහෙනම් ඒ කාරණා මොකක්ද කියන කාරණාව නිතරු වෙන්නේ. හැබැයි ඒ කා දැන් බාහිරට යොමු වෙනවා කියලා කියන්නේ අර ඒතනදී අර ඇහෙන කාරණාව ඇහෙනදී සද්දාරු කියනස්සෝ කියන ඒවටත් එහෙම ලැබෙන්නේ නැත්නම් ඇහෙනදී එහෙම ලැබෙන්නේ නැත්නම් හිතන කාරණාව තුල දැනීම කියන කාරණාව තියෙනවා හෝ නැහැ කියලා ගන්නත් බැහැ. එහෙනම් ඒ ඇහෙන කාරණාවේ වැදගත්කමකුත් ඉදිරිය තියෙනවා නම් ඒ කියන්නේ ගැඹීර ස්වභාවයක් තියෙනවා නම් දෙලපිල්ලකට යන්න බැයි නම් ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් උත්තරයක් නිරුත්තර වෙලා එහෙම දර්ශනවාදී අසරණකමකුත් ඉදිරිය තියෙනවා. එහෙනම් ඒ ඔය කියන කාරණාවලට ඉඩක් නැහැ. හැබැයි දැන් මෙතන මේක කියද්දී දැනීම මොකද්ද කියලා හරි දැනීමට උත්තර ඇවිල්ලා හරි හිතීමක් හිතලා දැනීමක් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. නැත්නම් අපිට දැන් අපිට මේවා දැනුම වශයෙන් දැනුම හැටියට තියාගන්න නැතුව යෙදෙන කාරණාවල් එක්ක මේවා හිතේ තියෙන හින්දා හිතීමක යෙදීම මම වෙලා. ඒක අපිට අමතකයි. එතකොට දැන් දැනීම හොයද්දී දැනීම කියන කාරණාවක් එක්ක තමයි මනාව යෙදීම කියන එක වෙන්න ඕනේ. දැනීම කියන එක මොකද්ද කියන එක. ඒක මම කියන්නේ ඒක මනාව යෙදීම ආයේ මේ හිතීමත් එක්ක මේ හිතට තමන් මමට මොනෑම හෝ විදිහකට හිතීමක් එක්ක ලැබුණා කියන එකක් එක්ක ඉඳීමක් වෙන්න බෑ. එහෙනම් ඒතකොට මම මාංගගෙන සර්ච් කරලා වගේ එකක් නේ. අන්න ඒ කාරණාව දැක්මක් කියලා කතා කරනකොට ඒ දැක්මේ අයිතිත්වයක් පනවගන්න එකේ තමයි ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට ආ හිතීමක් එක්ක මම ඉඳලා. ඒක නිසා අර ওই කාරණා කතා කරද්දී අපි තේරුම් ගන්න ඕනේ මේ හිතන රටාව තුළ අර බාහිරට යොමු වීම කියන කාරණාව මේ බලෙන් යොමු වෙන්න ඕනේ කියලා හෝ එතන එහෙම එකක් නෙවෙයි. ඒ කාරණාව තුළ තියෙන ඇත්තටම දැනීමක් කියන කාරණාව කියන කල්යනමිත්‍ර දෙවල අන්න ඒ ප්‍රශ්න කිරී ඒ කියන්නේ කල්යනමිත්‍රයකට යොමු වීම කියන එකක් බලෙන් දා ගන්නවට වඩා බාහිරට බාහිරින් ඇහෙන කාරණාව අර විදිහේ ගම්භීර සුද්දස කියලා අර මේ සද්දෘති වලට කියන කාරණාව වලට ලැබෙන එක නෙවෙයි වුණාම මෙයාගේ ස්වභාවය දැන් මේ කාරණාවත් එක්ක දැනීම හොයන්න ගිහිල්ලා මේ ඇත්තක් කියලා ගන්න බැරි විදිහේ දීමක් වෙන්න ඕනේ. ඒක අරයි මලින් ඇති කරගන්න එකක් නෙවෙයි. එහෙනම් මේ ඇත්තක් කියලා ගන්නේ නැත්නම් මෙයාට අර ඇහෙන කාරණාව තුළ ලෝකේ ඇත්තක් කියලා හමු වෙලා ඒකත් එක්ක ලැබගෙන ඉඳීමක් වෙන්න බෑනේ. එතකොට මේ කාරණාව ගැන ඇහෙන කාරණාවත් එක්ක ඊතර වීම කියන කාරණාව සිදුවෙන්නේ මේ විදිහටයි. එතකොට අර මේක හිතීමක ඉඳීමක් වෙලා ඒක ලැබීමක් කියලා මම වෙලා ඉඳීම කියන කාරණාවක් හිම වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ දැනීම හොයන්න ගිහිල්ලා හිතීම මම වෙලා. හිතීමක් එක නතර වීම නෙවෙයි. යෙදීම මනාව යෙදීම කියලා කිව්වම ඒ යෙදීම විඳීමකෙදීම නම් ඒක ඒ විදියයි. ආයේ ඒ විඳීමකෙදීම හිතීමට හමු වීමක් වෙන්න බෑ. ඒ අන්න ඒක නිරවුල් වෙන්නේ. මම වාස්තිකා වෙනවා කියලා කියන්නේ හිතීම හිතේම නිරවුල් වීම නෙවෙයි. හිතන දේ නිරවුල් වීමක් නෙවෙයි. ඒ ඉඳන් ඊතර වීම කියලා කිව්වම ඊතර වෙන දැක්මකන් භාවිතයක් නික කතා කරන්න යන්නේ. ධර්මය පැත්තෙන් ගත්තම එතකොට ඉන්න තැනක ඉඳලා කොහොමද යෙදෙන කරුණක් ඔස්සේ යෙදෙන කරුණ කතා කරන්න පුළුවන්. හැබැයි දහම්පරියාය කතා කරින්නයි යෙදෙන කරුණ කතා කිරීම දෙක දහම්පරියාය කතා කිරීම දහම්පරියායට අනුවයි කතා කරන්නේ ඉන්නේ. ඉන්න තැනකදී අපි තේරුම් ගන්න ඕනේ දැනීම හිතීමක් වෙලා හිතකට ඉතින් හිතීමකට ලැබිලා ඒක මම වෙලා ඉන්නවා කියන කාරණාව අපිට අමතක වෙන්න පුළුවන්. ඒක නිසා කොතනක හෝ මම හමු වීම හෝ මට ලැබීම මට නිරවුල් වීමක් හෝ කියන එක නෙවෙයි. ඊතර වීමක් කියන කාරණාවයි යෙදීමක් කියන කාරණාව පෙන්වන්නේ. යෙදීම ඔස්සේ කුමන හෝ යෙදීමක් එක තහවුරු වීමකට නෙවෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සාන්නම්. එමයි. කාට හරි ගැටලු තියෙනා නම් යම් කරන්න පුළුවන් මේ නැත්තම් අවසන් කරන්නත් පුළුවන් නේද සුලානි මහත්මයා.
ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු මේක සාකච්ඡාව. දෙවන තරණයි.
එහෙමයි. සයන් මහත්තයා. තුලානි මහත්මිය නැහැ වගේ අපි
ඉන්නවා. අපි මහත්මයා ඉන්නවා. මේ
අවසන්
කරමු. එහෙමනම් අවසන් කරමු. හොඳයි. එහෙමනම් අද දින අප වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාව අපිට මේ කියන ප්‍රශ්න සාකච්ඡා කරමින් අපිට මේ උපකාර කරපු අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් තනමල්විල ඥානවිමල ස්වාමීන් වහන්සේ ඒ වගේම මාතලේ අමතදස්සී ස්වාමීන් වහන්සේ ඒ වගේම කුරුණෑකල රත්නසාර ස්වාමීන් වහන්සේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාටත් අපි තාම පින් අනුමෝදනා කරනවා අපි මේ අප වෙනුවෙන් මේ විදියට මේ ධර්ම සාකච්ඡා කරලා අපිට තියෙන ප්‍රශ්න විසඳලා දීම ගැන. ඉතින් ඒ අප රැස් කරගත්ත සියලුම පින් ඒ සියලු දෙනාටමත් අනුමෝදන් කරනවා. සියලු දෙනාටම සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වන සියලුම දෙනාටත් ඒ පෞල්වල සියලුම දෙනාටත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රවි මහත්මයා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. තිරුවන් සරණයි. සියලු දෙනාටම තිරුවන් සරණයි.
එහෙමයි. මේ තිරුවන් සරණයි අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕන අපිට මේ සාකච්ඡාව පවත්වාගෙන යන්න මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. අපි ඒ ගයන් මහත්මයා මේ නාලිකාව ආරම්භ කරලා මේ වගේ සාකච්ඡා තියන්න, ඒ වගේම අපි නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා මේ සාකච්ඡා පවත්වන්න ඒ අවස්ථාව ලබා දීම හින්දා ඉතින් එතුමා ඇතුළු ඒ පුත්‍රයර පවුලේ ඒ සම්බන්ධ වෙන දෝපකාර කරන සියලුම දෙනාත් ඔවුන්ගේ පවුල්වල අයත් අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි හැමෝම රැස් කරගත්තු පින් එතුමන්ලාට අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, සිරජීවනය ලැබෙන්න, තව තවත් මේ ධර්ම කටයුතු වල යෙදෙන අවස්ථාව වගේම ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වගේම මේ සම්බන්ධීකරණය කරපු තුලානි මහත්මිය තව තාක්ෂණික වශයෙන් රෙකෝඩ් කරන්න හිම උදව් වෙන ඩොක්ටර් අමරණ එතුළු ඒ සියලුම දෙනා මේ සාකච්ඡාවට සහ සම්බන්ධ වුණ සියලුම දෙනා ඔවුන්ගේ පවුල් වලටත් අපි පුණ්‍යානුමෝදනා කර සිටිමු. ඒ වගේම හැමදාමත් අපිට අවවාද අනුශාසනා දෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තනමල්ලි ලක්ෂ්ඥාන විමල ස්වාමීන් වහන්සේ, ඒ වගේම මාතලේ අමත දස්සි ස්වාමීන් වහන්සේ, ගුරුනාගල ඒ රතනසාර ස්වාමීන් වහන්සේ වගේ උන්වහන්සේලාත් ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් කරනවා. ඔබ වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවය, තිරජීවනය, තව තවත් මේ වගේ ධර්ම කටයුතු වල යෙදෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, දිව්‍ය ආශිර්වාදය ලැබෙන්න, ඉක්මන් ධර්ම අවබෝධයේ තිනිසම හේතු වාසනා වෙන්න කියලා පුණ්‍යානුමෝදනා කරන ගමන් ඔබ වහන්සේලා ප්‍රියම වෙනවා අවසන් කරන්න. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. අද දවසේදී හිමිදිරි උදෑසන 5:30 පමණ ඉඳලා මේ ධර්ම සාකච්ඡාව මේ දක්වාම හෝරා කිහිපයක් මුල්දී පවත්වන්නට ලැබුණා. ඒ අනුව උදෑසන කාලයේ ඉඳලා ඒ අපි සියලු දෙනාට අවවාද අනුශාසනා, ඒ ධර්මානුකූල ප්‍රතිපදාව ඉක්මනට කරගැනීම සඳහා අවශ්‍ය වන මාර්ගෝපදේශ කර්තේ කරතු නම කියන්නට අවසරයි. පූජනීය අලව්වේ අනෝම දස්සේ බුදු දේව උත්තමයන්න් වහන්සේටත්, ඒ වගේම ඉනානතුරුව ඒ අවස්ථාවේදී පශෙන් ඉදිරිපත් කරන්නට බැරි වුණු සහ තවදුරටත් විස්තර කරගන්නට අවශ්‍ය පසුබිම සරස්වාදීනේදී මාතලේ අමරදස්සි ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා ඒ අවවාද අනුශාසනා රාශියක් ලබා දුන්නා. අද දවසේදී සම්බන්ධ වෙන තපහසු උනත් පුරුණෑන්දර රතනසාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දීම මෙත්තෙන් සිහිපත් කරනවා. ඒ වගේම මගේ සියලුම සහෝදර ස්වාමීන් වහන්සේලාත්, ඒ වගේම මෙහෙණින් වහන්සේලාත්, ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් හැමෝම දෙනාටමත් සියලු පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන කියලා දෙන කාරණේ අපි කාට කාටත් යම් යම් තරමට ඒ කෙනකෙනාට අදහස් කුළු ගැන්විලා තියෙන සුඛය නිරෝධ කර ගැනීමක්, පිරිසිදු කර ගැනීමක් බොහෝ දුරට හැමෝටම ඒ කෙනාගේ මට්ටම් වලට සිද්ධ වෙලා ඇති. ඉතින් දැන් අර විශේෂයෙන්ම මේ අවස්ථාවවලදී තම තමන් ඉන්න කෝණවලට ආමන්ත්‍රණය කිරීමක්, ඒ ඉන්න තැනින් තම තමන් නැගිටවන්න ඕන, ප්‍රතිපදාවට යොමු කරන්න ඕන තැන් තමයි ඉස්මතු කිරීම. අපේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් දුරට මතු කිරීම කරන්නේ. ඉතින් මේ කටයුත්තට සහභාගී වූ සියලුම දෙනාටම දායකත්වයේ දරු, සහභාගීත්වයේ දරු සෑම සියලු දෙනාටම උතුම් උදහමෙන් නිවීම පිණිස මේ උත්සව සියලුම පුණ්‍ය ශක්තියෙන් හේතු උපකාර වේවා කියලා මෙත්සිතින් මේ කටයුතු අදට සමාර්ථ කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
සත්‍යවත් නැහැ නැහැ සර්.
ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි. ආචාර්යතුමාටත් පුලන්නේ මහත්මයටත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ශ්‍රීම ස්වාමීන් වහන්සේලාට මහාචාර්යතුමාට පුලන්නේ මහත්මයටත් තෙරුවන්.
තෙරුවන් සරණයි ශ්‍රීම ස්වාමීන් වහන්සේලාට රවි මහත්මයාට ඇතුළු සියලු දෙනාටත් තෙරුවන් සරණයි. අවසරයි.